අද දවසෙහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ශ්‍රියා පෙරේරා පින්වත් මහත්මිය විසින්. හොඳයි, සාදු. 2023 වසරේ 5 වෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත ප්‍රඥාවන්ත පින්වත්නි, අද තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් අපි සිහිපත් කරන්න සූදානම් වෙන මොහොත. මුලින්ම පින්නතුනේ අපේ හිත සංසුන් කරගමු. අපේ හිත දිහා බලාගෙන හිත මේ මොහොතේ වර්තමානයටගෙන ධර්මයට සිත් යොමුව මෙතෙන් පටන් ඉදිරි පැය දෙකමාරක වැනි කාලය මා ධර්මයේ වෙනුවෙන්ම කැපවුණු සිත් ඇතිව කැපවුණු ඥානයෙන් යුක්තව කටයුතු කරනවා. මේ මොහොතේම මට උතුම් වූ නිර්වාණ සම්පත් ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න. සාදු. අපි දැන් යම් දුරක් ඇවිදින් සිටින පින්නතුන් බොහෝ දෙනෙක් තමන් මේ දක්වා ආපු දුර මතකයේ තබාගෙන තමන් දැන් ඉන්න මොහොත, ඉන්න තත්ත්වය පිළිබඳව හොඳින් සිහි අවදි කරගෙන තව ඔබ ඉදිරියට යා යුතු දුර කොපමණ ද යන්න පිළිබඳව අවබෝධය ඇතුව කටයුතු කරන්න ඕන. ගමනක් යන මිනිස්සු එහෙම නේද යන්නේ? තමන්ට තව කොච්චර දුර යන්න තියෙනවද කියලා කල්පනා කරලා තමයි තමන්ගේ අතේ තියෙන මුදල් වියදම් කරන්නේ, තමන්ගේ කෑම ඉවර කරගන්නේ. අන්න එවැනි අවබෝධයක් සිහියක් තියෙන්න ඕන. ඉස්සරනම් කරත්තකරුව තමයි යන්නේ. ඒ කරත්තකරුව යද්දි ගවයන්ට තියෙන තනකොළ බලනවා, තමන්ට බීමට තව කොච්චර දුර යන්න තියෙනවද, වතුර තියෙනවද බලනවා, ආහාර තියෙනවද කියලා බලනවා. ඒ වගේම තමන්ට ශරීර ශක්තිය තියෙනවද කියලා බලනවා. ඒව පිරිහෙන්නේ නැතුව පාත්වා ගත්තොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ ආපු ගමන් මගත් දැන් ඉන්න තත්ත්වයක් තව ඉස්සරහට අපි කොච්චර මේ ගිරිදුර්ග පසු කරගෙන කාන්තාර පසු කරගෙන යන්න තියෙන ගමනක් යන්න තමන්ට ශක්තිය තියෙන්න ඕන. කුමක්ද මේ අපි කරන්න උත්සාහ කරන්නේ? සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. සත්‍ය අවබෝධයට තමයි පින්නතුනේ නිර්වාණ උත්තම ධර්මය කියලා කියනව. නිර්වාණ ඒ උතුම් ධර්මය කියලා කියන්නේ සත්‍ය අවබෝධයට. වෙන දෙයකට නොවේ සත්‍ය. ප්‍රශ්නාර්ථයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නාර්ථයට උත්තරයක් කොහේ හරි හොයා ගන්න ඕන. සමහර අයට ප්‍රශ්නාර්ථයක් නැහැ. ප්‍රශ්න නැති නිසාම සමහර අයට ප්‍රශ්නාර්ථයක් නැහැ. ප්‍රශ්නේ හඳුනා ගන්න දන්නේ නැති නිසාම ප්‍රශ්නේ හඳුනා ගන්න දන්නේ නැත්නම් ඒ ඇත්තන්ට ප්‍රශ්නාර්ථයක් නැහැ. කියන්නේ වැවේ කිඹුල්ලෝ ඉන්නවද නැද්ද කියලා දන්නේ නැත්නම් එයා සතුටින් නානවා. ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ වැවේ කිඹුල්ලෝ ඉන්නවා කියලා දැනගත්ත දවසට. ඒ නිසා මේ සංසාර දිගපළල දන්නේ නැති කෙනාට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. දිගපළල දැනගෙන එගොඩ වෙච්ච කෙනාටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අරයාගේ නොදැනුවත්කම නිසා ප්‍රශ්නාර්ථ නැහැ. මෙයාට දැනුවත් බව නිසා ප්‍රශ්නාර්ථ නැහැ. හැබැයි අර නොදැනුවත් ප්‍රශ්නාර්ථ නැතුව ඉන්න කෙනා කොයි වෙලාවක හරි දුකට සතර අපායන් වලට වැටෙනවා. පින්නතුනේ එයා බය නැතුව හිටියට කිඹුලට අහුවෙන්න ඉඩ තියෙනවා. එනිසා නුවණ කියන එක ප්‍රඥාව කියන එක පින්නතුනේ හැමෝටම පිහිටන්නේ නැහැ. උගත්තු ලෝකේ ඕන තරම් බිහි වෙනවා. ප්‍රඥාවන්තයෝ බිහි කරන්නේ. ප්‍රඥාවන්තයෝ බිහි කරන්න පාසල් නැහැ. ස්කෝල නැහැ. විශ්වවිද්‍යාල නැහැ. ඒ හැමතැනින්ම බිහි කරන්නේ ප්‍රඥාවන්තයෝ නෙමෙයි. උගත්තු. පැහැදිලිද? උගත්තු බිහි කරන්නේ. ප්‍රඥාවන්තයෝ බිහි කිරීම සඳහා තමයි මෙන්න මේ ආයතන. මෙඩිටේෂන් සෙන්ටර්. විශේෂයෙන් අපේ ආයතනය. ප්‍රඥාව බිහි කරන්න තියෙන මධ්‍යස්ථානයක්. නුවණ වඩා දියුණු කරන්න අවස්ථාවක්. විශේෂයි කුමක් සඳහා නුවණ දියුණු කරනවද වඩනවද? කුමක් සඳහා නුවණ වඩනවද? සත්‍ය අවබෝධයේ පිණිස. කීටාගිරි සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක් තියෙනවා. ඒ සූත්‍ර ධර්මයේ කතමෝච භික්කවේ පුග්ගලෝ පඤ්ඤා විමුක්තෝ ඉද භික්කවේ යේතේ සත්තා විමුක්ඛා අතික්කම්ම රූපේ අරූපා තේන කායේන පස්සිට්වා විහෙරති. මේ විදිහට පාලි ගාථාවන් වලින් පින්නතුන කිව්වහම තේරෙන්නේ නැති නිසා අපි ඒව සිංහලෙන් දැනෙන තේරෙන විදිහට කියලා දෙන්න උත්සාහ කරනවා. මේ සූත්‍ර දේශනාවේ විශාල කතාවක් අපිට කියලා දෙනවා. මුළු සත්‍ය අවබෝධය කියන වටපිටාවේ තියෙන සියල්ලම වගේ මේ පුංචි වචන පද කීපයෙන් අපිට කියලා දෙනවා පින්නතුනේ. අපිට අවශ්‍ය කරන පඤ්ඤා විමුක්තෝ. දැන් අපි ප්‍රඥාව උදා කරනවා කියලා කිව්වට පින්නතුනි ප්‍රඥා විමුක්තියයි අපි උදා කරගන්න උත්සාහ කරන්නේ. ප්‍රඥාවම වඩ아가ගෙන යන්න නෙමෙයි. ඔය හොඳ මනෝවිද්‍යාඥයන්ට, මනෝ විශ්ලේෂකයන්ට, ඒ වගේම ඉස්සර හිටපු හොඳ ඉෂුවරුන්ට මොකද තිබුණේ? ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ කුමක්ද? දිව වගේ එකක්. දිව වගේ එකක් කියවට දිවේ හැඩේ තියෙන එකක් නෙමෙයි, දිවෙන් අපි කරන වැඩේ වගේ එකක්. දිවෙන් මොනවද කරන්න පුළුවන්? අපිට රස වර්ග කොච්චර හඳුන ගන්න පුළුවන්ද නේ? රස වර්ග කොච්චර හඳුන ගන්න පුළුවන්ද? ඊළඟට පින්නතුන නාහි වගේ දෙයක්. නාහි හැඩේ තියෙන එකක් නෙවෙයි, නාහි ගුණාංගය වගේ එකක්. මොකද්ද මේ? ප්‍රඥාව. ප්‍රඥාව කියන එකෙන් හැබැයි ස්පර්ශ කරන්නේ ආහාරවල රසේවත් ගඳ සුවඳ පිළිබඳව විශ්ලේෂණයක්වත් නොවේ. ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නේ කරුණු කාරණාවන්වල, සංකල්පවල, දෘෂ්ටිවල, පදනම්වල, හැඟීම්වල, සමස්තය පිළිබඳව තිබෙන්නා වූ තමන්ට හිතට දැනෙන විදිය දැනෙන විදියට හඳුනා ගැනීම. මේ කුසලා ධම්මා මේ අකුසලා ධම්මා කියලා හඳුනගන්නේ කුමකින්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් හඳුනගන්නේ. දැන් පින්නතුනේ මේ ඥාන කියන එක සම්බන්ධයි ප්‍රඥාවට. සම්මුත ඥාන තියෙනවා, ඒ අතර ලෝකෝත්තර ඥාන තියෙනවා. එහෙත් පින්තුනි මේ ප්‍රඥාව හඳුනගන්නේ නැහැ පඤ්ඤා විමුක්ත කියන අවස්ථාව. ප්‍රඥාව හැදිලා තියෙන්නේ ප්‍රඥා විමුක්ත කියන අවස්ථාව හඳුනගන්නේ නැතුව අනිත් ඔක්කොම හඳුන ගන්න. දැන් දිව දන්නේ නැහැ දිවේ රසෙ. දිව දන්නේ අනිත් ඔක්කොගෙම පිට තියෙන රසවත්. දිවට රසයක් තියෙනවද කියලා ඇහුවොත් මේකත් දන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ ඇහැගෙන. ඇහැ දන්න ඔක්කොම වටේ තියෙන දේවල්. ඇහැගෙන දන්නේ ඇහැගෙන පේන්නේ. දෙපිනතුනි ප්‍රඥාවටත් ওই ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ප්‍රඥාවෙන් ලෝකෙ හැම තැනම දකිනවා, ප්‍රඥාව ගැන ප්‍රඥාව දන්නේ නැහැ. ඉතින් සත්පුජ්‍යල දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටියෙන් ප්‍රඥාව ස්පර්ශ කරගෙන පැවැත්ම කියන එක සත්වයාගේ පවතින්නේ. මේ ප්‍රඥා විමුක්ත කරන්නට නම් කරන්න ඕන ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කොහොමද අපි ප්‍රඥා විමුක්ත වෙන්නේ? මේ ප්‍රඥාවත් පින්නතුනේ මිනිස්යාගේ පවතින එක්තරා සීමාවක. යම්කිසි කෙනෙක් ප්‍රඥා විමුක්තිය ලැබුවා නම් ඒ ප්‍රඥා විමුක්තිය ලැබලා තියෙන්නේ යේතේ සත්තා විමුක්ඛා. යම් කිසි කෙනෙක් මේ විමුක්ෂය ලබලා තියෙනවා නම් අතික්කම්ම රූපේ අරූපා තේන න කායේන පස්සිත්වා විහෙරති. රූපේ අරූපේ අතික්කම්ම අතික්‍රමණය කරනවා කුමක්ද? රූපයයි අරූපයයි. රූපයයි අරූපයයි කෙනෙක් අතික්‍රමණය කළොත් එයාට උදා වෙන්නේ කුමක්ද? අන්න පඤ්ඤා විමුක්තිය හම්බ වෙනවා. එහෙම නැත්නම් මොක්ෂය හම්බ වෙනවා. නිර්වාණය හම්බ වෙනවා. දැන් මේ රූපයයි අරූපයයි අතික්‍රමණය කරගන්න බැරි නිසා තමයි සත්වයා සසර දුක් විඳින්නේ. දැන් රූපයයි අරූපයයි දෙකම අතික්‍රමණය කරාට පස්සේ බලන්න පින්නතුනේ, තමන්ගේ මල්ල හිස්සෙනවා. ඒකට කියනවා විමුක්තියට පත් වෙනවා. මල්ල හිස්සුණා, විමුක්තියට පත් වෙනවා. මොනෝද යාළඟ නැත්තේ? ලෝභ ද්වේෂ මෝහ පිහිටන්න විදියක් නැහැ. රූපයි කියන සීමාවත් ඉක්මවලා අරූපයි කියන සීමාවත් ඉක්මවලා දකිනවා. දැන් නුවණින් ඒ විදියට බලාගෙන ඉන්න ඕන හැඩ ගැහිලා. ඒ කියන්නේ පිළිතුර තාත්විකව කතා කළොත් ඇත කියන සීමාවත් ඉක්මවලා නැත කියන සීමාවත් ඉක්මවලා. දැන් කුමක්ද තියෙන්නේ? ඒකට අපි කියනවා මහා ශූන්‍යතාවය. නිකන් ශූන්‍යතාවය නෙමෙයි, විශේෂණ පදයක් යොදලා ප්‍රකාශ කරනවා මහා ශූන්‍යතාවේ ඉන්නවා. එතන ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ, පඤ්ඤා විමුක්ත. එතන සිත වැඩ කරන්නේ නැහැ, චේතෝ විමුක්ත. එතන කාලය වැඩ කරන්නේ නැහැ, කාලෙන් එහාට ගමන් කරලා තියෙනවා අකාලික ස්වභාවය. මේ ලෝකේ ලබන්නට තියෙන බොහෝම සුන්දරම අත්දැකීම, ලස්සනම අත්දැකීම මේක තේරුම් ගත්ත කෙනාට මේ තුල ඉන්න බොහෝම ලේසි පහසුයි. ප්‍රකට කරගත්ත කෙනාට, ප්‍රකට කරගත්තේ නැති කෙනාට කුතුහලයක් තියෙනවා තාම, මම කොහොමද මෙතෙන්ට වර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ කියලා ගැටලුවක් තියෙනවා. කයට සම්බන්ධයක් නැතුව, කයි ස්පර්ශයක් නැතුව වාසය කරනවා. මොන කායේද? උපාදාන කායේ. ස්පර්ශයක් නැතුව වාසය කරනවා. ඒකට තමයි කය කියලා කියන්නේ. උපාදාන කය ස්පර්ශයක් නැත්නම් ඒකාන්ත වශයෙන් මේ තියෙන චක්කු සෝත ගාන ජීවා මන කාය මන කියන දේවල් වලත් ස්පර්ශයක් නැහැ. එහෙමනම් ඉන්ද්‍රියන් තුල ස්පර්ශ නොවි වාසය කරනවා නම් යට කියනවා අපි නිරෝධේ වාසය කරන කෙනෙක්. නිරෝධ සමාපatti ගුණයේ වාසය කරන කෙනෙක්, නිරෝධ සමාපත්තිය වඩන කෙනෙක්. රහතන් වහන්සේටත් නිරෝධ සමාපත්තියේ තියෙන එක විශාල නිරෝධ සමාපත්තියක්. හැබැයි ආර්ය මාර්ගයට මුලින්ම අඩිය තියෙන කෙනාටත් තියෙන නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ ගුණය, ඒ නිරෝධ සමාපatti ගුණය දියුණු කරගැනීමෙන් තමයි ඒ මහා නිරෝධ සමාපත්තියට ළඟා වෙන්නේ. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න එපා. නිරෝධ සමාපත්තිය කියලා කිව්වම ඒකට අපි රහත් වෙලාද මේ අපිත් එකන. එයා පාර්ලිමේන්තුව අතුගානගෙනත් කියන්නේ පාර්ලිමේන්තුව යනවා කියලා. කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා තමයි කියන්නේ. දැන් කෝල් එකක් දාලා අහලා බලන්න අතුගානගෙන කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. ඒ පාර්ලිමේන්තුවේ ඇතුළේ තනතුර වෙනම එකක්. ඒ වගේ තමයි පින්නතුනේ. මේ නිරෝධ මාර්ගයේ බාලම අවස්ථාව වුණත් එයා ඒ නිරෝධ මාර්ගයේම තමයි ආවඩන්න ඕන. නිරෝධ සමාපatti මාර්ගයේම වඩන්න ඕන. නිර්වාණ භූමි මාර්ගයේම වඩන්න ඕන. එනිසා කුඩා කාලයේ පටන් මහා තත්වයකට දියුණු වෙනකම්මත් ඒ නිරෝධ සමාපatti ගුණයමයි වඩන්න තියෙන්නේ. වෙන දෙයක් වඩලා හරියන්නේ නැහැ. නිරෝධ සමාපatti ලක්ෂණ පාත්ව ගන්න ඕන. ප්‍රඥාවෙන් දකිනවා දිස්වා ආසවා පරික්කීනා හොන්ති. එයාගේ නුවණින් දකිනවා ආශ්‍රවය නැහැ කියලා. අපි ආශ්‍රවය කියන එක දන්නේ නැත්නම් අපි මෙහෙම කියමු, ආශ්‍රය කරන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ආශ්‍රය කරනවා කියන එක දන්නවනේ නේ, යාළුවෝ ආශ්‍රය කරනවා. එතකොට අපි සිතත් මොකද කරන්නේ? ඔව්, නොයෙකුත් දේවල් ආශ්‍රය කරනවනේ. මෙයා දකිනවා මේ රූපේ අරූප ඉක්මවපු දර්ශනයටපත් වෙච්ච මේ උත්තමයා දකිනවා ආශ්‍රවයන් නැති අවස්ථාවක්. ආශ්‍රයක් නැතුව තනිව හැසිරෙන ස්වභාවයක්. ඒ තනිව හැසිරෙන්නේ පුතඥ වශයෙන් නෙමෙයි, ආර්ය උත්තම වශයෙන්. තේරුණානේ? තනිව හැසිරෙන ස්වභාවයක්. තනිව හැසිරෙන ස්වභාවය කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරාම කියනවා, අර පුතඥයෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, පුජ්‍යලයෙක්, පුතඥයෙක් වශයෙන් නෙමෙයි, ආර්ය භූමිය පුජ්‍යලයක් වශයෙන් තනිව හැසිරෙන ස්වභාවයක් තමන්ගේ ආධ්‍යාත්මය තුල දකිනවා. සිත පිහිටවන්න පින්නතුනේ, ඔබේ සිත එවිට ඒ තත්ත්වයට පරිවර්තනය වෙනවා. දැන් මෙතන ඉන්න සමහර අය නිවන් දකින්න හිත බයයි. ඒකට හේතුව ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා සංසාරයක් තියෙනවා, මෙතන සත්වෙක් ඉන්නවා, මේ එක්කෙනේ ජීවත් වෙනවා, මෙයා මැරෙනවා, ආයි උපදිනවා, ආයි මැරෙනවා, ආයි උපදිනවා කියලා හිතනවා. පින්නතුනේ, ඒ කාලේ භික්ෂුවක් විසින් ප්‍රකාශ කළා මේ සත්වයා භවයෙන් භවයට යනවා, මේකේ සත්වෙක් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ගෙන්නලා ඒ වික්ෂුවට කරුණු පැහැදිලි කරලා දුන්නා, මම එහෙම කියලා තියනවද, දේශනා කරලා තියනවද කියලා. ඒ කියන්නේ මේකේ ස්ථීරසාර මවපු හරි මැවිච්ච හරි මේකේ සත්වයක් ඉන්නවා කියලා, ඊට පස්සේ යාව සසරෙන් සසරට යනවා කියලා තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඉතින් මේකේ සත්වෙක් ඉන්නවා කියලා හිතනොත් එහෙම අපිට ලෝභ හිතෙනවා ඒ සතා මරන්න. පළමුවෙන්ම තේරුම් කරගන්න ඕන කාරණේ තමයි මෙහි සත්වේ නැත. මෙහි සත්වෙක් නැත. තිබෙන්නේ කුමක්ද? සත්වයක් ඇතැයි පනවා ගැනීමක්. දැන් මට ඉඩමක් නැත, පනවා ගත්තාම මට ඉඩමක් ඇත.
මට ගයක් නැත, පනවා ගත්තාම මට ගයක් ඇත. මට කාර් එකක් නැත, පනවා ගත්තාම මට කාර් එකක් ඇත. මේක ගැඹුරු මනස තුලයි මේ ධර්මයේ පිහිටවන්න ඕන. භෞතිකව නෙවෙයි, භෞතිකව පිහිටෙවොත් නිගණ්ඨනාත පුත්තටත් එහා යනවා. නිගණ්ඨනාත පුත්තට ඇඳිවතර එනකම් විතරයිනේ ගලවන්න පුළුවන්. ඇඳිවතර නෙමෙයි, නිර්වස්ත්‍ර වෙනකම්ම විතරයි නිගණ්ඨනාත පුත්තට ගලවන්න පුළුවන්. හැබැයි ධර්මයේදි ගලවනවා ඊටත් එහා. ඉන්ද්‍රියන් හයත් ගලවනවා. මස්තිකත් ගලවලා, ඇටත් ගලවලා, ඇට සැකිලිත් ගලවලා, ඔක්කොම ගලවලා දානවා. ඊට පස්සේ තමයි ඒ ඇත්තන්ට තමයි අර කීනාශ්‍රවයන් වහන්සේලා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කිසිම ආශ්‍රවයක් නැති. දැන් බලන්න මේ මනස පවතින බින්නතුනි කුමක් හෝ දෙයක් ආශ්‍රය කරගෙන. ඒක තේරෙනවද? මනස පවතින්නේ නැහැ කිසි වෙලාවක. පාඩුවේ නිකම් පිහිටන්නේ නැහැ. දැන් අපි මේ ශරීරය පවත්ව ගන්නකොට අපි කුමන හරි දෙයක් ආශ්‍රය කරගෙන තමයි හැමතිස්සෙම ඉන්නේ. තේරුණාද? දැන් ඔයාට මොකක් ආශ්‍රය කරගෙනද ශරීරය පවත්වන්නේ? පුටුවක් උඩ වාඩි වෙලා. පුටුවක් අපිට සහයෝගයට ඕන, ඒ ආශ්‍රය තියෙනවා. හරි. පුටුව මහ පොළොව සමග සම්බන්ධ වෙලා. ඊට පස්සේ මහ පොළොව චන්ද්‍රයා සමග සම්බන්ධ වෙලා, හිරුගේ සමග සම්බන්ධ වෙලා, චක්‍රවාටයක් එක්ක සම්බන්ධ වෙලා, ඒ ඔක්කොම සම්බන්ධ වීම වලට අපි සම්බන්ධයි. එවනම් පින්තුනි අපේ සිතත් මොනවා හරි දෙයක් ආශ්‍රය කරගෙන ඉනෝ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන දේවල් ආශ්‍රය ඉන්නවද නැද්ද? අතීත, අනාගත, වර්තමාන කියන ආශ්‍රයක ඉන්නවද නැද්ද? ආන්න ආශ්‍රය කරනවා. කල්‍යාණ මිත්‍රයෝ, පාප මිත්‍රයෝ ආශ්‍රය කරනවා. කිසිම ආශ්‍රයක් නැත්තේ කාටද? ආන්නේ උත්තමාවිය, අන්නේ උත්තමයා තමයි කීන ආශ්‍රවයන් වහන්සේ කියලා කියන්නේ. කිසිදු දෙයක් ආශ්‍රය කරන්නේ නැහැ. කිසිම දෙයක් ආශ්‍රය කරගෙන ඉන්නේ නැහැ. තව එකකින් යැපෙමින් වාසය කරන්නේ. දැන් බලන්න මේ පුතජන ලෝකේ සත්‍යය හැම මොහොතකම යමක්කින් යැපෙනවද නැද්ද? ඔබේ සිතත් යමකින් යැපෙනවා හැම මොහොතකම. ඔබේ ගතත් යමකින් යැපෙනවා. දැන් බලන්න අපි මේ යැපිලා කොච්චර යැපිලද මෙතෙන්ට ඇවිල්ලා. ආහාරයෙන් යැපිලා, ජලයෙන් යැපිලා, හිරුවෙලියෙන් යැපිලා, දහවල් කාලයෙන් යැපිලා, මේ ගහකොළ නිෂ්පාදනය කරන ඔක්සිජන් වලින් යැපිලානේ. අපිට මේ ඔක්සිජන් තත්ත්වය නැත්තම් මැරෙනවා. ඉතින් කීයක යැපීමක් තුළද ඉන්නේ? තනියෙන් මම කියා සිටීම සාධාරණද නැද්ද කියලා ඔබ හිතෙන් අහලා බලන්න. එතකොට හිත කියන්නේ මොකද? හිත හරි මෝහයෙන් නේද ඒක අරන් තියෙන්නේ? මම මම කියන දැඩි බව අරගෙන තියෙන දැඩි මෝහයෙන් නොවේද? දැඩි මෝහයෙන් මේ හැම දෙයකින්ම යැපෙද්දි ඇයි නුඹ මෙහෙම තනියෙන් මම කියලා ගන්නෙ කියලා හිතෙන් අහන්න, හිත හදන්න, හිත හදන්න. ගොඩාක් දෙනෙක් හිත අල්ලගත්තේ නැත්නම් හිත නෙමේ හදන්නේ, මේ එළිය කොටස මොලේ සිතිවිලි පද්ධතියයි හදනෝ. හිත එහෝමයි. හිත අර මේ කාමරයක දාලා වහලා තියෙන්නේ නෑ. හිත එළියට ගන්න, හිත හදන්න. බාහිරේ නෙමේ, සචිත්ත පරියෝදපනං. ඒ නිසා මේ දහමට යොමු කරන්න ඕන, මේ දහමත් එක්ක හදන්න ඕන ඔබේ හිත. හිත හැදෙනකොට ඔක්කොම හොඳයි. හිත තමයි මුල් වෙන්නේ. පින්නතුනේ මේ දහම ලේසි පාසු දෙයක් නෙමෙයි. පින්නතුන්ට මේක අහන්න හම්බ වෙන්නේත් නැහැ. හැම විහාරස්ථානයකින්ම, හැම තැනකින්ම, හැම දේශකයකම, හැම පූජකයෙක් ළඟින්ම අහන්න හම්බ වෙන්නේ නැහැ මේ කතා ටික. ඕනම් ගිහිල්ලා බලලා ඉන්න වටේම පන්සල් වලට හරි පල්ලි වලට හරි කෝවිල් වලට හරි ගියන්න බලන්න. ඒ මොකවත් නැහැ නේද? පූජ වට්ටියක් තියලා මිනි ගෙඩියක් ගහලා ඕ මොන හරි දෙයක් කරනවා මිසක් ඈ මේ වචන ටික ඇහෙන්නේ නැහැ. මේක නිසා මේ සද්ධර්මයේ දුර්ලභයි පින්නතුනේ. මේ සද්ධර්මයේ අවබෝධ කරගත්ත අය දුර්ලභයි, අවබෝධ කරගෙන දේශනා කරන අය දුර්ලභයි. මේක තමන්ට ගැටලු විසඳ ගන්න තියෙන මානසික සුවපත් භාවය ලබන්න තියෙන උතුම් ධර්මයක්. මෙතෙන්ට සිත පිහිටවා ගන්න ටිකක් හොඳ බලවත් නුවණක් ඕන. ශ්‍රද්ධාවක් තියෙන, විරියක් තියෙන, සමාධියක් තියෙන කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඒවත් යදවන්නේ පැවැත්ම සඳහා නො නැවැත්ම සඳහා. පනවාගත්ත සත්‍යයේ දුක් විඳිනවා. පනවාගත්ත සත්‍යයක සසර යනවා, ඇති සත්‍යයක් නැත. එහෙමනම් සංකල්පයක් දුක් විඳිනවා. සංකල්පයක් දුක් විඳිනවා. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න ඕන වෙනතුනේ. සම්මා දිට්ඨිය පහළ කරගෙන ඒකෙන් නිදහස් වෙන්න ඕන. දැන් තව දැනගන්න මොනව හරි තියෙනවද? මගේ කියවීමේ හැටියට නම් මේ ඉහත කියව කරුණු ටික තුල සියල්ල තිබෙනවා. පරිපූර්ණ කොට නිර්වාණ ධාතුව පැහැදිලි වෙලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. වඩන්න ඕන මාර්ගය, ගමන් කරන්න ඕන මාර්ගය අත දිගු කරලා පෙන්නනවා වගේ පෙන්නලා තියෙනවා. ඒ කීනාසවයන් වහන්සේලාගේ, ආර්ය උතුමන් වහන්සේලාගේ මෙන්න මාවත, මෙන්න දිසානතිය මෙහෙට වැටිලා තියෙන්නේ කියලා පෙන්නවද නැද්ද? දැන් ඒ තුල සිත පිහිටවන එකට තමයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඒ තුල සිත පිහිටවනකොටම පින්නතුනේ චිත්ත විවේකය ලැබෙනවා, පඤ්ඤා විමුක්තිය ලැබෙනවා, උපශාන්ත බව ලැබෙනවා, ප්‍රණීත බව ලැබෙනවා. චිත්ත විවේකයෙන් යුක්තව බොහොම ලස්සන ගමනක් යන්නයි තියෙන්නේ. තේරෙනා නේද? චිත්ත විවේකයම පුරුදු කරන එක තමයි ධර්මය කියලා කියන්නේ. මෛත්‍රී විහරණය, චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය. කුමකින්ද මේ මෛත්‍රී විහරණ ඇති කරගත්තේ? සංකල්පයකින්ද? නෑ. සංකල්පයකින් ඇති කරගන්න බෑ. දෘෂ්ටියකින්ද? එහෙම ඇති කරගන්නත් බෑ. ඒ සියල්ල ප්‍රහාණය කිරීම නිසා ඇති කරගත්ත ස්වභාවිකත්වයක්. යා දකින්නවා ඒ තුල කිසිවක්ම නෑ කියලා, මහා ශූන්‍යතාවය කියලා කියනවා. එහෙම නැත්නම් කීනාසව කියන ස්වභාවය, ආශ්‍රයක් නැති ස්වභාවය. ඔබේ මනස මොනවා හරි ආශ්‍රය කරනවා කියලා තේරෙනවා නම් ඒකට කියනවා අපි බැඳීමක් කියලා. මොනවා හරි ආශ්‍රයක් තියෙනවා නම් ඒකට කියනවා බැඳීමක් කියලා. කිසිදු ආශ්‍රයක් නැත්නම් අපි එතන බල්ල කියනවා මගේ සිත කිසිම දෙයක් ආශ්‍රය කරගෙන ඉන්නේ නැහැ, නොමැඳීමක්. ආශ්‍රය කිරීමට පින්නතුණි වීර්යය අවශ්‍යයි, ඡන්දය අවශ්‍යයි, කැමැත්ත අවශ්‍යයි. එහෙත් පින්නතුණි කිසිම ආශ්‍රයක් නොමැතිව වාසය කරන්න ඒ කිසිවක් අවශ්‍ය නැහැ. ධර්මයේ දේශනා කරද්දිම ඒ තැන්වල පුළුවන් තරම් උත්සාහ කරන්න සිත පිහිටවන්න. ඉසාවිනාස පෙන්නලා දෙන විදිහට සිත පිහිටවන්න පින්නතුනේ. වැඩි තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කමන්නේ තේරෙන විදිහට සිත පිහිටවන්න. පිහිටවනකොට හිත උපශාන්ත බවට පත් වෙනවා. හිත බාහිර සිටිවිලිත් නොවේ. සිටිවිලි කියලා කියන්නේ ඒක මොලෙත් එක්ක සම්බන්ධ බාහිර ක්‍රියාකාරකම් වලට උවමනා කරන දෙයක්. සමහර අය හිතනවා මේ සිටිවිලි නැති කරගන්න ඕන කියලා. සිටිවිලි නැති කරගන්න අවශ්‍ය නැහැ. සිතයි නැති කරගන්න. සිතවිලි තියෙනවා. කාටත් සිතවිලි තියෙනවා සිතයි නැත්තේ. දැන් බලන්න ඔය ඇත්තන්ට හිතක් තියෙනවද කියලා. හිත තමයි විමුක්ති කරන්න ඕන. හිත තමයි නැති කරලා දාන්න ඕන. ඒක තමයි පින්තුරි භවය සකසන්නේ එතන. භවය හදන වඩුවා ඉන්නේ එතන. සසර හදන ගහකාරකයා ඉන්නේ අන්න අතන. ගේ හදන එක්කෙනා ඉන්නේ එතන. ගේ කියන්නේ මේ ශරීර කූඩු. මේ ශරීර කූඩු හදන එක්කෙනා ඉන්නේ එතන. එහෙම නැත්නම් ගති හදනවා. ගති හදලා චුති හදලා, චුති හදලා ප්‍රතිසන්දි ගතියට අනුව හදනවා. ආන්නේ වඩුව හොයලා බුදුරජාණන් වහන්සේ කර වැඩේ අයින් කළා දැම්මා. ඒකට භාවිතා කරා වඩුවට කියන හොඳ වචනයක්. මොකක්ද ඒ වඩුවට කියන්නේ? තණ්හා. තණ්හාව. තණ්හාව කියලා කියන්නේ මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? තණ්හාව උපමා කරන්න පින්නතුනේ ගම් බෝතලයකට. දැන් ගම් බෝතලයක් දැන් අපි ළඟ ගම් බෝතලයක් තියෙනවා ලියුම් කවර අලවන. දැන් මේ ගම් බෝතලේ භාවිතා කරන්නේ මොකක් සඳහාද? තව දෙකක් එකතු කරන්න ඕන. එකතු කරලා ඒ දෙන්නම අලවල තැබීම සඳහා භාවිතා කරනවා අපි ගම් එක. එහෙම නැතුව නිකන් එකක ඒකකයක විතරක් ගාලා ගම් එක තියන්නේ නැහනේ. එකක ගෑවොත් ඒක තව එකකින් අමුණීම සඳහාමයි ගම් එකක් පාවිච්චි කරන්නේ. තේරුණාද? නිකම් ගම් නැහැ. ලියුම් කවර මෙහෙම ගෑවොත් උඩ යටි එකේ ගාලා උඩ එක මෙහෙම ඇලෙවුවා නේ. ඒ වගේ බිත්තික ගම් එකක් ගෑවොත් ඒක ගාලා ඒක කොලයක් ඕ මොනවා හරි දෙයක් ඇලෙව්වා. ඒකෝර ගම් මේකින් කරන්න මොකද? දෙකක් හා කිරීම සඳහා පාවිච්චි කරනවා මේ ගම් එක. ඒකෝර තණ්හාව කියන සිද්ධාන්තය කොයි විදිහෙද ක්‍රියාත්මක වෙන්නේ? මේ දෙකක් එකට ඝර්ෂණය කරලා තියන්න, මේ දෙක එකක් එකට බඳන්න භාවිතා වෙනවා. දැන් අපි තණ්හාවයි කියලා ඉතින් ඉන්නේ අපි කන්න ආසදේට, බොන්න ආසදේට. ඊට පස්සේ තණ්හාව හොඳ නැහැ කියලා ඊට පස්සේ ප්‍රතික්ෂේපේ පටන් ගන්නවා ඍණාත්මකව. ඒකත් තණ්හාවෙම කොටසක් තමයි වෙනතනේ. ප්‍රතික්ෂේපය කියන එකත් තණ්හාවෙම කොටසක්. ඒ හේතුන් දෙකක් අමුණලා තමයි මේ තණ්හාව හදන්නේ. අතන හදන්නේ කැමැත්තත් එක්ක අමුණලා. එහෙමනම් කැමැත්තත් තණ්හාවෙම ක්‍රියාවලිය, ප්‍රතික්ෂේපය තණ්හාවෙම ක්‍රියාවලිය. රූපයත් තණ්හාවෙම ක්‍රියාවලියක්, අරූපයත් තණ්හාවෙම ක්‍රියාවලියක්. ඇයි මේ අරූපය ඉක්මවන්න කියන්නේ පින්නතුනේ? අරූපය කියන්නේ පින්නතුනේ සංඥාව මත පිහිටවාගත් දෙයක්. ඇදෙන්නේ සංඥාව මත පිහිටවාගත් දෙයක්. විඥානය මත පිහිටවාගත් දෙයක්. සංඛාරය මත පිහිටවාගත් දෙයක්. එහෙමනම් මේ ඔක්කොම එකට අලව ගත්තනම් එතන තණ්හාව තියෙනවා. එතකොට කියනවා අපිට අරූපය පිළිබඳව තණ්හාව. අරූප තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට භවයක් ඕනේ නැහැ කියන තණ්හාව ඉන්න කට්ටිය ඉන්නවා. මට භවයක් එපා, සසර එපා, ආයිනම් උපදින්න එපා. ඒ තණ්හාවක් ඒගොල්ලන්ටත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. භව තණ්හා තියෙනවා. මට ඊළඟ ආත්මේ පුරුෂයෙක් වෙන්න ඕන. ඊළඟ ආත්මේ දෙවියෙක් වෙන්න ඕන. ඊළඟ ආත්මේක තණ්හා තියෙනවා. ඒක ඒ අනුව යනවා. කරන්න දෙයක් නැහැ. ඒක වරදක් කියන එක නෙමෙයි. නමුත් සැරිසරනවා. ඊට පස්සේ පින්නතුනේ තමන්ට බුදුවරයෙක් වගේ වෙන්න ඕන. ඒකත් ඒ බුදු බව දක්වා මේ තණ්හාව යනවා. බුදු වෙලාම තමයි මේ තණ්හාව ඉවර වෙන්නේ. පැහැදිලි නේද? බුදු වෙලාම මේ දුක් ගැහැට ටික විඳලා, නිന്ദා අපහස ටික විඳලා, මග මහ මග මිනිස්සුන්ට පිහිට වෙලා තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. ඇත්තටම අපි නිවන් නිවන් කියලා කවුරුත් හෙව්වට නිවන් දකින්න හිත බයයි නේද? හිත බයද නැද්ද? ඔබ බය නැති වෙන්න පුළුවන් අර පිටින් අහලා තියෙනවා අනේ හරි උතුම් දෙයක් ඒක ලබන්න ඕනේ එහෙම කියලා. ඒ වුණාට හිත බයයි නිවන් දකින්න. පැහැදිලි නේ? හිත බයයි. හිත පින්නතුනේ නිර්වාණය කියන අවස්ථාවට එනකොට පණ ගැහෙනවා. කොයි වගේද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා, මේ මාළුවේ ගොඩට ඇද්ද වගේ කියලා. තේනා නේද? මාළුවේ ගොඩට අදිනවා වගේ කොහොමද මාළුව ගැහෙන විදිය? සට 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 ගාලා ගැහෙන්නේ. හිත බයයි. කාගෙත් හිත බයයි. මගෙත් හිත බය වුණා. ඒ බය කියන එක පින්නතුනේ මේ මනෝමය වශයෙන් ඇති වෙන දෙයක් ඒක. දැන් මම දැකලා තියෙනවා අර පාලම් හදලා වීදුරු වලින් පාලම හදලා ඒ ටීවී එකක් වගේ එකක් ඒක සවි කරලා එකපාරට වීදුරුව බිඳිනවා වගේ ස්වරූපයක් ඇති කළාම යා බය වෙනවා. ඊළඟට දැන් අර තියෙන මේ ස්කන්නාඩ දෙක වගේ දාලා නේද VR එකක් දාලා ඉවර වෙලා ඒක යම් කිසි දෙයක් පෙන්නකොට හොල්මනක් හරි මොකක් හරි යා දන්නවා මේ මෙහෙම එකක් දාගෙන මෙතන ඉන්නේ කියලා. ඒ වුණාට බය වෙනවා නේ? ඔව් බය වෙනවා. මනෝමය වශයෙන් තියෙන දෙයක් ඒක. ආත්ම සෙනෙහය ඒ මොනවා කිව්වත් පින්නතුනි ප්‍රබලම දේ තමයි ආත්ම සෙනෙහය කියලා කියන්නේ. කවුරුත් ආසයි තමන්ගේ ආත්මයට. කාටත් වටිනව මේ ආත්මයට. අපිට වගේම අනිත් සත්වයන්ටත් එහිමයි. ඒ ස්නේහය නිසාම තමයි මේ සත්‍ය සොයා ගන්න ඕන. තමන්ට තමන් ආලෝකයක් වෙන්න ඕන. තමන් අවිද්‍යාත්මකව දුකක පැටලෙන්න ඕනේ නෑනේ. දැන් අපි වැරදි මාර්ගයක සොයාගෙන ගියොත් වෙනතුනේ ජීවිතේ සාර්ථකත්වය අවසාන භාගය කියන්න වෙන්නේ හීනෙන් ගෑ සබන් වගේ කියලා. දැන් මේ රටේ වේවා, කෝටිපතිය වේවා, ඒගොල්ලන්ට කියන්න සිද්ධ වුණේ මොකද්ද? අර ස්ටීව් ජොබ් කියන මහත්තයා ඇපල් සමාගමේ අයිතිකාරය පවා කියපු අර ලිපියක් තිබුණනේ පහුගිය කාලේ ප්‍රසිද්ධ වුණා. එයා මොකද්ද කිව්වේ? මුදල්ම නෙමෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. ආධ්‍යාත්මික සුවය තමයි සාර්ථකත්වය කියලා කියන්නේ කියලා කිව්වා. එවන මේ ලෝකයා සැනසille හොයන, සාර්ථකත්වයේ හොයන, දියුණුව හොයන පැත්තෙන් හම්බ වෙයිද? අපේ උදවිය මැලේසියාව බල්ලා කියනවා මැලේසියාව දියුණුවයි. අපිට වෙන්න තිබ්බා ඒ වගේ රටක්. මං කියන්නේ නොවිච් එක හොඳයි. අපිට තිබුණ සිංගප්පූරුව වගේ වෙන්න. සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්ද? නොවිච් එක හොඳයි. මට පේන්නේ අර බිල්ඩින් වලට වෙලා මිනිස්සු ඔළු එළියට දාගෙන ඉන්නකොට මට පේන්නේම අපේ ගමේ ලොකු ගහක් තිබුණා. ওই ගහේ සෑහෙන බෙන තිබ්බා. ওই බෙනවල ගිරව් හිටියා ගොඩා. ඒ ගිරව් අර බෙන වලින් මෙහෙම ඔළුව දාගෙන ඉන්නෝනේ එළියට. ඒකම තමයි මට මතක් වෙන්නේ. කියන්නේ පව්. මේක තමයි දියුණුව රට. මේ අපි ඉන්න විදිය තමයි දියුණුව රට. මීට වඩා කොහෙද? ඒ නිසා මිනිස්සු මෝඩකමට මේ නොදන්නා දේවල් වලට අත දිගු කරන එක තමයි වැරද්ද. හිතන එක තමයි වැරද්ද. අපි හිතනවා ගම දුප්පත් නගරේ පොහසත් කියලා. මොන බොරුවක්ද? ගම තමයි පොහසත්. ගමේ මේ නගරේ දරුව පොඩි නාන තටාකයක් හදාගෙන පීනනකොට ගමේ දරුවට තියෙනවා මහ වැවක් පීනන්න. තේරෙනවද? ඇවිදින්න පොඩි මන් තීරුවක් හදාගෙන කට්ටි එක පෙරහැර වගේ පෝලිමට ඇවිදිනවා කොළඹ. ඒ තියෙන ඕනතරම් ලස්සන ගුරු පාරවල් දිගේ ලස්සනට ඇවිදයි යන්න පුළුවන්. ඉතින් ඒක වෝකින් ට්‍රැක් නෙවෙයිද? ඒව ට්‍රැක් එකක් තමයි ඒක. ඒක හරි ලස්සනයි. පිටි කරලා රසායනික වර්ග දාලා කල් තියාගත්ත දේවල් කන එකේ ගමේ දරුවට තියෙනවා. ඊටාම අලුත්ම නැවුම්ම දේවල් ගහෙන් කඩාගෙන කන්න බොන්න. ඉතින් හිතුවොත් තමයි තේරෙනවා. ඉතින් නගරේ ඉඳගෙන අපි හිතනවා එහෙ පෝසත් කියලා. එහෙ ඉඳගෙන හිතනවා මේ මිනිස්සු කොළඹ පෝසත් කියලා. ඊළඟට ලංකාවේ ඉඳගෙන ඔක්කොම හිතනවා සිංගප්පූරුව පෝසත් කියලා. සිංගප්පූරුවේ උන් හිතනවා ලංකාවේ උන් පුදුම පින්වන්තයි කියලා. මේ ඉඳන් දුවල යනවා සෞදි අරාබිය වැඩ කරන්න. සෞදි අරාබිය මිනිස්සු කල්පනා කරනවා ඇති යකෝ දිව්‍ය ලෝකේ ඉඳන් අපාය එන්නේ මොකද කියලා. මේ මානසික ප්‍රශ්නේ ලියාගත්තේ නැති වුණොත් මිනිස්සු පෝසත් වෙන්නේ නැහැ. මේ මානසික ප්‍රශ්නේ ලියාගත්තොත් විතරයි මිනිස්සු පෝසත් වෙන්නේ. මං අහන්නේ ඔබ පෝසත්ද කියලා. යම් තර්මක පෝසත් බවක් තිබිච්ච නිසා තමයි මේ අතහැරීමේ මාර්ගය පිළිබඳව ධර්මදේශනයක් ශ්‍රවණය කිරීමට පින්නතුන් සහභාගී වෙන්නේ. ඊළඟට පින්නතුනේ මාර්ගය වඩ아가ගෙන යන්නේ තවත් පෝසත් භාවයක් තියෙන්න ඕන. පරිපූර්ණම සෑහීමෙන් යුක්තව සතුටින් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ ඔබ පෝසත්. ඔබ මදි කමින් නැති කමින් පෙළෙනවනම් දුප්පත්. කුමන්ද සිත? තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න පින්නතුනේ. මේ මොහොතේ බලන්න හිත දිහා. සිතී විලි දිහා නෙමෙයි සිත දිහා බලන්න.
කොහොමද ඔබේ සිත ඔබට දැනෙන්නේ? කොයි විදියටද ඔබේ සිත ඔබට දැනෙන්නේ? ආශ්‍රයක් නැතුව වාසය කරන්න බලන්න ඔබ ඔබේ සිත තවත් දෙයක් සමග එකට බැඳිලා ක්‍රියාත්මක වෙනවා නම් ඒකට කියනවා ආශ්‍රයක් කියලා. ආශ්‍රයක් නැතුව වාසය කරන්න ආසවක්කය, ආශ්‍රය නැතුව වාසය කරනවා ආසවක්කය ඥානය. ඒ කියන්නේ කිසිම ආශ්‍රයක් නැති බව දකින්නවා, අවබෝධ කරගන්නවා. තනිව වාසය කරන්න. පින්නතුනේ අපි නිහඬ කාලයක් ලබා දෙන්නේ ධර්මයේ රස විඳින්න. ඒ වගේම ධර්මයේ සිත පිහිටවා ගන්න. ඒ වගේම අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒක විමර්ශනය කරලා පැහැදිලි කරගන්න. ඊළඟට ශාන්ත තැනට, සුව තැනට, තමන්ගේ නිරෝධ තත්වයට මනසපත් වුණාට පස්සේ ඊට පස්සේ කළ යුතු දෙයක් නැහැ කියලා පේනවනේ. ඊළඟට ඒ විවේක සෝයෙන් වාසය කරන්න. මෙන්න මේ කාරණා ටික සඵල කර ගැනීමටයි අපි විවේකය ලබා දෙන්නේ. ඒ හැම මොහොතක ඔය නිකන් ඉන්නව නෙමෙයි. අර පුදුන්න අය ඔය පාළුවේ නිකන් කැරම් මතක් ගහනවද, දාන් අතක් ගන්නවද, කොහොමකත් යාළුවෙක් හම්බෙන්නේ නැති කේ කල්පනා කර කර ඉන්නේ. එහෙම පාළු තැනත් එහෙම තැනකට නොවේ යන්න අර කාරණා ටික සම්පූර්ණ කරගන්න. ඒකට විවේකයි කියලා කියන්නේ හරිය වැදගත් දෙයක් වෙන තුනේ නිහඬ බව කියන එක මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට. නිහඬ බව හදාගන්න පුළුවන් තමගේ ගෙදර, තමගේ කාමරේ ලොක් කරගෙන නිහඬ බව හදාගන්න පුළුවන්. විශේෂයෙන් මානසික නිහඬ බව ඇති කරගන්න ඕන. පාරිසරික නිහඬ බවක් ප්‍රාර්ථනා කිරීම වැඩක් නැහැ. හොඳයි, මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු පින්නතුන් ඉදිරිපත් කරන්න තියෙනවා නම්, අපැහැදිලි තැනක් තියෙනවා නම්, නොතේරෙන තැනක් තියෙනවා නම්, තේරුම් ගත යුතු තැනක් තියෙනවා නම් ආදී වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ දේශනේ ස්වාමින් වහන්සේගේ නෙමෙයි, මේ දේශනේ ඔබේ. මට උමනාවට නෙමෙයි මම බණ කියන්නේ, ඔබේ උමනාවට නේද? මම සද්ධර්ම දේශනා කරන්නේ ඔබේ වුමනාවට, මගේ වුමනාවට නොවේ. ඔබේ ප්‍රගතියයි මගේ දේශනාව.
වචන පින්නතුනි සංස්කාරකයාගේ නිදහස් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. වචී සංකාර. වචනේ ඇතුලේ අන්න ඒක ඇතුලේ මමත්වයේ තිබ්බා. අන්න අතන මමත්වයේ තිබ්බා. අන්න අතන ගැටීම තිබ්බා. එහෙම හොයන්න ලෑස්ති වෙන්න එපා. මොකද හැම වචනයක්ම එකක් සමග ගැටෙනවා. හැම වචනයක්ම මමත්වයේ ගැබ්බයි හටගෙන තියෙන්නේ. එබැවින් වචනේ ඉක්මවා යන වචනේ ඉක්මවා යන සුවිශේෂී හැකියාවක් තියෙන අය පමණයි සත්‍ය අවබෝධ කරගන්නේ. මොකද්ද මේ වචනේ ඉක්මවා යනවා කියන්නේ මොකන්ද? වචන සත්‍යයක් නොවේ කියලා තේරුම් ගැනීම. තේරුණා නේද? වචන කියන්නේ සත්‍යයක් නොවේ, කම්පනයක්. වචනවලට කම්පන හදාගෙන තියෙන්නේ අපිමයි. අපි සිය කැමැත්තෙන් අනිත් එක්කෙනාගෙන් අහනවා මොකද්ද මේ වචනය? මේ වචනේ කම්පනය කොයි වගේද මං හදාගන්න ඕන? තේරුණා නේද? පොඩිම කාලේ අපිට බැන්නාම අපි දන්නේ නැහැ. යාළුවෙක් කියන අයියෝ තරහා ගන්න නැත්තේ. එයි මන් තරහා ගන්නේ. ඒ ඔයාට නරක දෙයක් කියලා බැන්නේ. ඒ කියන්නේ ගොඩක් නරකද? ඔව් ගොඩක් නරක එකක් ඒක. අයින ගොඩාක් ලොකු කම්පනයක් ගන්න. ඔව් ඔකට ගහන්න ඕන හරිය විදියට නම් ගිහිල්ලා යන්න. එහෙම අදනවා. ඊට පස්සේ අපි දන්නවා මේ වචනේ මෙච්චර කම්පනීය වචනයක්. දොන ආදරණීය වචන, ගෞරවණීය වචන, ගෞරවණීය විදියට, සම්මත විදියට ඔන්න කම්පණය වෙන්න හදාගෙන තියෙනවා. වචන තුලයි ඉන්නේ ලෝකේනේ. වචන තුලයි වාසය කරන්නේ, වචන තුලයි ජීවත් වෙන්නේ. අපිම හදාගත්ත දෙයින් අපිම කම්පණය වෙනවා. අපිම හදාගත්ත දෙයින් අපිම සතුටු වෙනවා. අපිම හදාගත්ත දෙයින් අපි බය වෙනවා. අපිම හදාගත්ත දෙයින් අපි පෝසත් කියලා හිතනවා. අපිම හදාගත්ත දෙයින් අපි දුප්පත් කියලා හිතනවා. මනෝමය මා විසින් මවාගත්තා, මවා ගන්නා ලද දේවල්. දැන් උතනයි තියෙන්නේ මනෝමය ජීවිතයක්. ඊළඟට මෙලොවට එනවා මොකක්වත් නැතුව. මොකක් හරි ඉතින් ආගමික પરම්පරාවකට අහු වෙනවා. අර පොඩි එකාගේ ඔළුවේ අර ආගමික પરම්පරාවේ මනෝමය මැවීම ඔබවනවා. අපේ දෙයියෝ මෙයා අපි යන්නේ මෙහි මෙහෙමයි මෙහෙමයි. හා 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 හොඳයි හොඳයි. ඒ ඉන්න මනෝමය. මෙහෙම කිව්වහම දෙයියෝ බලනවා. මනෝමය. අරාගම කියන ඒ දෙයියෝ නෙමේ ඉන්නේ, අපේ දෙයියෝ මේ මොඩලගේ දෙයියෙක්. ඒ දෙයිය ළඟට තමයි අපි යන්නේ. මනෝමය. මං හිතන්නේ ඒක හොඳයි. මොකද මෝඩ මිනිස්සු පාලනය කිරීම සඳහා භාවිතා කරපු හොඳම ලෝකේ ක්‍රමවේදයක්. ඒක හොඳයි. මොකද ආගමක් මොකක්වත් නැතුව විශ්වාසයක් මත මනුස්සයන්ව ටිකක් පාලනය කරන්න යොදාගත්ත ක්‍රමය ඉතාම හොඳයි. එතකොට ඒකට බයේ හැරි ටිකක් මිනිස්සු හොඳ වෙනවා. දෙවියන්ට බයේ හැරි කාට හරි බයේ හැරි මිනිස්සු ටිකක් හොඳ වෙනවා. දැන් අපි හොඳ වෙනවා නම් හොඳ වෙන්නේ සත්‍ය අවබෝධය නිසා, යථා අවබෝධය නිසා. ගුප්ත දෙයකට බයව නෙමේ, බුදුරජාණන් වහන්සේට බයව නෙමේ. අපිටම ප්‍රතිවිපාකයන් ලැබෙනවා කියන කර්මඵල න්‍යාය පිළිබඳව අවබෝධය. දැන් ඔයත්තන්ට තියෙනවද කම්මස්ස කතා සම්මාදිට්ඨිය තියෙන්න ඕන ඉස්සෙල්ලා. කර්මඵලය ලැබෙනවා කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවද? එතකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඉතින් ඊළඟට මෙහෙම විදර්ශනා කරගෙන යනකොට පින්නතුනි පින්නතුන්ට ලැබෙන විපස්සනා සම්මාදිට්ඨි. තේරෙනවද? විපස්සනා සම්මාදිට්ඨිය ලැබෙනවා. විදර්ශනාවෙන් මේ සිතේ ස්වභාවය, මේ ඉන්ද්‍රියන්වල ස්වභාවය, ඉන්ද්‍රියන්ගේ හැසිරීම, ඉන්ද්‍රියන්ගේ නිරෝධය අත්දකිනවා. අන්න ඒකට කියන විපස්සනා සම්මාදිට්ඨි. ඊළඟට පින්නතුනේ එහෙම අද්දි පින්නතුනේ ඵල සම්මාදිට්ඨි පහළ වෙනවා. සෑම ඵලයකදීම තමන්ගේ කරුණුකාරණා රාශියක් හැලෙනව මිසක් ලැබෙන්නේ නැහැ. හැලෙනව මිසක් ලැබෙන දෙයක් නැහැ මාර්ගඵල කියලා පෙන්නුතුනේ. හොඳට බලන්න මෙන්න මේ කාරණා හැලීම නිසා මේ මාර්ගඵලය කියලා තියෙනව මිසක් මේ කාරණා ඇමිනීම නිසා මේ මාර්ගඵලය කියලා නැහැ. හිතේ බර අඩු කරගන්න එකයි තියෙන ප්‍රධානම අරමුණ වෙන්න ඕන. හිතේ බර අඩු කරගන්නවා, හිත සැහැල්ලු කරගන්නවා. නිවන කියන කරණය කෙනෙකුට කියා දෙන්න බැරි කාරණයක් වෙන්නතුනේ. දැන් මේ මලක සුවඳ මම මේ එළියේ ගහින් මේ ගැටපිච්ච මල්. මේ මලක් කඩාගෙන ආවා. දැන් මේ මලේ සුවඳ මම බැලුවා. මම කොහොමද මේක ඔබට කියලා දෙන්නේ? මොකෝ වචන මේක කියලා දෙන්නේ? කොහොමද මේක ඔබට දනවන්නේ? මලවල සුවඳවත් බලන්න එපා කියලා පොතේ නම් තියෙන්නේ නේ. ඒ වුණාට බුදුහාමුදුරුවන්ට මට ඕක ඒ දවස්වල කුතුහලයක්. මල්වල සුවඳ බලන්න එපා කියලා පොතේ කියනවා බුදුහාමුදුරුවන්ට මල් පූජා කරනවා. එතකොට බුදුහාමුදුරුවන්ට මේ මල්වල සුවඳ එන්නේ නැද්ද? ජීවමාන වෛද්‍යත් බුදුහාමුදුරන්ට මල් පිදුවද නැද්ද? මල් පිදුවා. ඒසා කොයි වෙන් හරි වැරදිලා නිගන්ට ආගමම මේකේ පැටලිලාම තියෙනවා. එතකොට කන්න අඳින්නේ නැති මලක සුවඳවත් බලාගන්න නැති මෝඩ සමාජයක් බිහි වෙනවා. මලක සුවඳ බලාගන්න නැත්නම් ඒ වයින් අවශ්‍ය කරන විඥානය මේ ස්නායු වර්ධනය වෙන්නේ නැහැ. සංගීතය වගේ දේවල් ශ්‍රවණය කරනකොට අපගේ සංනිවේදනයන් සංවේදීතා වර්ධනය කරන ඒ ප්‍රඥා ශෛල වර්ධනය වෙනවා. ඒවා හඳුනා ගන්න ශෛල වර්ධනය වෙනවා. ඒවා එකක්වත් නැතුව අයින් කරලා ගෝතෙක් වගේ හිටියහම තමයි හා නපුරු පුජ්‍යලෙක් නිර්මාණය වෙනවා. ඒ හාමුදුරුවරු ගොඩාක් නපුරු වෙයි. මොකක්වත්ම දන්නේ නැනේ. මලක සුවඳක් දන්නෙත් නැහැ. මොකක්වත්ම දන්නේ නැහැ. දන්නේ නැති නිසා මහා මුර්ගයෝ වගේ ඔය පෙළපාලි වල එහෙම හයියෙන් හකෑ ගන්න එකයි. ආමුදුරුවරු. ආමුදුරුවෝ විතර දරුණු නොත් එහෙම දරුණු නෑ වෙන කවුරුවක්වත් එච්චර. මොකද හේතුව සංවේදී නෑ. දැන් ගිහි ජීවිතයේ ආයත නම් දරු සෙනෙහස කියන එක දන්නවා. ස්වාමි භාර්යා සෙනෙහස කියන එක දන්නවා. මව් සෙනෙහස කියලා දන්නවා. ආමුදුරුවෝ මොකක්වත් නැන්නේ මව් සෙනෙහස ලබන්නෙත් නෑ. පොඩි කාලේ බීසෙනිය හසත් අයින් වෙනවනේ අවුරුදු 10 11 ඉඳලම. ඉතින් අමු මුර්ගයෝ වෙනවා. අති භයානකයි ඒක. මොකද ඒ සංවේදීතාව තියෙන්න ඕනේ. දැන් සිද්ධාර්ථයන්ට ලැබුවද? සිද්ධාර්ථයන් ඒව ලැබුවද? සිද්ධාර්ථයන් ලැබුවානේ. සිද්ධාර්ථයන්ට ඒ ඔක්කොම තිබ්බා. එයා දන්නෝ බිරිඳකගේ ආදරය දන්නෝ, දරුවෙකුගේ සෙනෙහස ආදරය දන්නෝ, මව්පියන්ගේ
මේ ආදරයේ සෙනෙහස කියන එක හොඳටම දන්නවා. අම්මගේ ආදරය නැති වුණා සුළුමව හරි Tamanට ඒ ආදරය හොඳින් ලබා දෙනවා. ඒ ආදරය දෙනවා.
එසා ජීවිතයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙලා තමයි අවබෝධයෙන් තමයි නිවන් දකින්න ඕන. මේ ඇත්ත මේ අවබෝධයෙන් නිවන් දකින්න ඉන්නේ. මේ සමාජයේ හැසිරීලා පැවතිලා අවබෝධයෙන් නිවන් දකින්නේ. සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නේ. සයින්ස් ප්‍රකාශ කරන දේවල් Tamanḍa කොයි විදියටද තේරෙන්නේ කියලා බලන්න කියන්න බලන්න කෙනෙක් දෙන්නේ. මයික් එකක් ඕන නැහැ ඔහොම කියන්න බලන්න. සිත කොයි විදියටද පේන්නේ දැනෙන්නේ හැඟෙන්නේ? ඒක තමයි චිත්ත විවේකය. චේතෝ විමුක්තික ස්වභාවය. හරිම නිශ්චලයි හරිම විවේකයි සිත. ඒස ධර්මයේදී නිරෝධ වෙන්නේ නැති වෙන්නේ සිත පමණයි. සිටි විලි තියනවා. සිටි විලි ඇවිල්ලා යාව එක එක වෙලාවට කරණම් ගහලා යනවා. යම් මොලේ ක්‍රියාකාරීත්වයක් මොලේට එක ඕන ඒක બ્લોක් කරන්න එපා. සිටිවිලි બ્લોක් කරොත් එහෙම තමන්ගේ වැඩ කරගන්නත් බැරි වෙනවා. සිටිවිලි වලට එන්න ඕන. එයා එක එක වෙලාවට එලම් එකක් දීලා ඩක් ගාලා යනවා. තේරෙනා නේද? දැන් වොෂින් මැෂින් එකට රෙදි සෝදන්න දැම්මනම් ටික වෙලාවක් ඉඳලා එයා පොඩි සංඥාවක් දීලා යනවා වොෂින් මැෂින් එකට රෙදි දාලා තියෙන්නේ කියලා. ආයිසරයක් එනකොට ටික වෙලාවක් ඉඳලා හරි ඒකක් පොඩ්ඩක් මගේ අරලා තව වැඩක් කරනවා. ආයි සංඥාව නැතුව ගියා. ආයි තව ටිකකින් එකක් එවනවා. ආයි මේක වැඩේ කරලා යනවා කියලා හිතනවා. ආයි අමතක වෙනවා. ඉතින් සංඥා දෙක තුනක් කියලා පස්සේ එයා ඔෆ් කරලා දාන සංඥාව. ඔෆ් කරලා දැම්මම ඔන්න ඊට පහුවෙන්ද තමයි රෙදි ටික වැලට දාන්නේ. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙලා දෙනවා. එයා එහෙම තමයි. එලාම් එක වගේ තමයි. එයා වාර කීපයක් දැනුම් දුන්නා. නෝ ආන්සර්. ඕකේ. වැඩක් නැහැ නේ උඹට. මං ආයි දෙන්නේ නැහැ. මුලිට හැටි. ඒවා අපේ අවශ්‍යතා පරිදි අපේ ඇඟ ඇතුළෙන්ම තියෙන සුදුසුකම් පරිදි අප තුළ ශක්තිය ජනනය කරනවා. අපි මෙහෙම හිටියට වින්නතුනේ අපිට ඕන කියලා ඇති වුණොත්, ශ්‍රද්ධාව කියන එක ඇති වුණොත්, උමනාව කියන එක ඇති වුණොත්, එවරස්ට් කන්ද වුණත් තරණය කරලා ආයි බහින්න පුළුවන් ශක්තිය නිපදවන්න පුළුවන් මෙයාට. මනස කියන්නේ ඒ වගේ ප්‍රබල වස්තුවක්, ශක්තියක් ඒක. ඒකයි ආරද්ධ වීරිය, නොපසුබස්නා වීරිය. ඒ කියන්නේ මම මේ සත්‍ය අවබෝධ කරගන්නවා මිසයි පස්සට එන්නේ නැහැ. පින්නතුනේ මගේ මහානකමේ මේ සත්‍ය සොයා යාම හැරෙන්න වෙන කිසිම අරමුණක් තිබුණේ නැහැ. වෙලාය මහාන වෙනවා එක එක හේතු මත මහාන වෙනවා. නමුත් මට මේ සත්‍යම අවබෝධ කරගන්න හැරෙන්න වෙන කිසිම අරමුණක් තිබුණේ නැහැ පින්නතුනේ. පින්නතුන්ටත් එහෙමද? මේ භාවනා වැඩසටහන් වල සහභාගී වෙන්නේ මේ උතුම් සත්‍ය අවබෝධය කරගන්න හැරෙන්න වෙන මොකවත් අරමුණක් නැද්ද? ඉතින් අපි සුළු කොටසක් අවබෝධ වෙලා මේකයි පරිපූර්ණ අවබෝධය කියලා රැවටෙන්නත් එපා. අපි බලන්න ඕන මට මේක තේරිලා තියෙන්නේ සම්මුති වශයෙන්ද? මට මේක තේරිලා තියෙන්නේ පරමාර්ථ වශයෙන්ද කියලා තේරුම් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ලෝකයේ සියලුම රටවල් පිළිබඳව පොත් කියවීමෙන් ඉගෙන ගන්න පුළුවන්. රටවල් පිළිබඳව තියෙන පොත් කියවීමෙන්, සිතියම කියවීමෙන් ලෝකයේ තියෙන සියලුම රටවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ රටවල තියෙන දේශගුණය, ඍතු, විපර්යාසයන්, ඒ වගේම ගෝලීය තත්ත්වයන් සියලුම දේ ඉගෙන ගන්න පුළුවන් නේ. ඉතින් කතා බහ කරන්න ගියොත් එහෙම සමහරලාට ඒ රටවල වල සංචාරය කරපු කෙනෙකුට වැඩියේ එයා දන්නවා. සමහරලාට සංචාරය කරපු එක්කෙනා දන්නේ වර්ග ප්‍රමාණය ඒ රටේ. මේ විශාලත්වය. නමුත් පොත් කියවපු කෙනා දන්නවා හරියටම. මේකේ වර්ග ප්‍රමාණය මෙච්චර උතුරු දෙසින් දකුණු දෙසින් මේව තියෙන්නේ නැගෙනහිර මෙහි පාලනේ මත දකුණේ මේ පාලනේ ඔය ඔක්කොම කියනවා. සමහරట్లాට මේ කොටස් කොටස් සමහර දේවල් දන්නේ නැහැ රටවල් වලට සංචාරය කළා. හැබැයි මෙයාගේ තියෙන අවබෝධය මොකක්ද? සම්මුති අවබෝධය. පොත කියපෙක් කෙනාගේ අවබෝධය රටවල් වලට ගිහිල්ලා 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 තේරුම් ගත්ත කෙනාට තියෙන මොකද්ද? අන ප්‍රත්‍යක්ෂ අවබෝධය. ඒ නිසා දැන් බලන්න ඕන මේ ධර්මයේ පිළිබඳව මට තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයක්ද එහෙම නැත්නම් සම්මුති දැනුමේ අවබෝධයක්ද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. මොකද මේ දෙකම එක ළඟින් යන්නේ. පොඩි වෙනසයි තියෙන්නේ. හරියට අර මේ බ්‍රෑන්ඩඩ් කමීසෙයි කොපියයි දෙකම එක ළඟ තිබ්බහම පොඩි වෙනසයිනේ. කලර් එකකින් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? පොඩි වෙනසක් පොඩි ලාංඡනයක් තමයි හොයාගන්න පුළුවන්. හැබැයි දෙකම එක වගේ. එක පාට ඇඳගෙන ගියත් කවුරුත් ඇතින් දැකිද්දි මේ අහවල් එකම තමයි ඒ ඇඳයි යන්නේ කියලා හිතන. නමුත් ඒක නෙමෙයි බ්‍රෑන්ඩඩ් එක නෙමෙයි. ඔරලෝසුත් තියෙනවා. දැන් Apple එක වගේ Apple එක ලක්ෂ ගාණක් වෙනවා. නිකම් මේ රුපියල් 1000ක් තියෙනවා. කොපිස් තියෙනවා නේද? හැබැයි ඇතින් බැලුවම දෙකම එකයි. ළඟටම ගිහිල්ලා විමසා බැලුවොත් විතරයි මේක කොපිද බ්‍රෑන්ඩඩ්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොපියක් දාගන්න පෙනුමට නම් ඉන්න ඕන 1000ක කොපියක් දාගත්තාම ඇති අර ලක්ෂ ගණක් වියදම් කරන්න නේද? මේ වගේ තමයි ධර්මයක් වෙන්න තුනේ. Tamanda තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්ද සම්මුතියක්ද කියලා බලන්න. නිරෝධ ඇසින් බලන්න. නිරෝධ ඇසින් බලන්න. දැන් ඔබතුමියට මේ පොල්ගස් වටපිටාව පේනවනේ හැමදෙස්සෙම නේද? පුඩු අඩු වුණා පොල්ගස්නේ වේන්නේ වටේම නේද? ඒක නිසා ඈ ආව ආව සත්‍ය දැනුම මතද සත්‍ය ස්වභාවිකවද පවතින්නේ? නිරෝධය ඇති කරගත්ත දෙයක්ද ස්වභාවයේ පවතින දෙයක්ද තමන්ගේ නිරෝධය? අන්න හරි, ස්වභාවයේ පවතිනවා නම් නිරෝධය. හරි, නිරෝධය අපි ඇති කරගෙන ඉන්නවා නම් ඒක නැති වෙනවනේ. තමා සඳහාමයි මේ අවබෝධ කරගන්න සත්‍ය තමා සඳහාමයි. ඇත්ත බොරුව ඉක්මවා වාසය කරන්න ඕන. මොකද ඒක තේරුම? ප්‍රඥාව කියන එක අපිට අවශ්‍යයි. හරියට ගමනක් යනවා නම් මැප් එක අතේ තියන් යනවා, නැත්නම් ලිපිනය අතේ තියාගෙන යනවා. හැබැයි අපි ගමනාන්තය වෙනකොටම අපි Google මැප් එක නම් අපි ෆෝන් එකේ නම් ඔෆ් කරනවා නේ. පාර දන්න මට්ටමට ආවම හරි ඔෆ් කරනවා. නැත්නම් අපි අතේ ගෙනියන මැප් වල නම් පාවිච්චි කරේ ඒක එමින් සරිනවලා පැත්තකින් තියෙනවා. ඒකවල මේ ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ මේ මැප් එක තමයි. ඒකත් අපි අයින් කරමු. ප්‍රඥාවත් වැඩන්නේ පඤ්ඤා විමුක්තෝ. ප්‍රඥා විමුක්ත කරගන්න. ප්‍රඥා විමුක්ත වුණාට පස්සේ ඔව්. නිවන කියන්නේ ඉතින් වාචිකත්වයක්නේ. වචනයක් නේ, වචනයක් විතරයි. නිවන කොයිද? වචනවල නේද? නිර්වාණ සත්‍ය වචනවල නැත. නිර්වාණයේ වචනවල නැත පින්නතුනේ. නැහැනේ ඔව්. ඒවා අපි බෙදලා හදාගත්ත දෙයක්. ඒවල ධර්මයේ දැනුමට ගන්න බැරි දෙයක් නේ. දැනුමට ගන්න බැරි දෙයක්. දැන් පින්නතුනි මේ කොසල් මහරජතුමා මේ නිවන දැනුමට ගන්න උත්සාහ කළා. ඒ හැම මොහොතකම කියලා දුන්නා දැනුමට ගන්න එපා මේ මහරජ. මිනිහා ඉතින් ඇව්වෙම නැහැ. මිනිහා දැනුමටමයි ගන්න උත්සාහ කරේ. දැනුමට ගන්න බෑ මේක. දැන් මේ 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 මලක සුවඳ විඳිනවා මිස දැනුමට ගන්න බෑනේ. මේ මල් සුවඳයි කියලා මේ ගැටපිච්ච මල් සුවඳයි කියලා කියනෝ මිසක් මේක ප්‍රකාශ කරන්න විදියක් නැහැ. ඒ අතුත් ගිහිල්ලා මේ මලක් ඉඹල බල්ල සුවඳ තේරුම් ගන්න ඕනෑරෙන්න කියන්න බෑ. ඉතින් මේ සත්‍ය කියන්නේ මානසික නිදහස, හාත්පසින්ම මානසික නිදහස, සියලු සංඥාවල් අත්හැරී බව, සියලු වචන අත්හැරී බව, සියලු කාලයන් අත්හැරී බවයි මෙතනින් පෙන්නන්නේ. කුමකින්ද අත්හැරියේ? මනසින්. මනසින් ලේසියෙන් යමක් අත්හරින්නේ නැහැ. අපි කරන්න ඕන නුවණින් ගිහිල්ලා ඒ කරුණු කාරණා මනසට තේරුම් කරලා දෙන්න ඕන. තේරෙන්නේ? මම පුරුදු වෙලා හිටියා හැමදේම මනසින්ම අත්හැරගෙන අත්හැරගෙන එන්න. අත්හරින දේවල් මනසින්ම අත්හැරියා. නිකන් ශරීරෙන් පිටින් අත්හැරලා මනසින් විඳෝ විඳෝ ඉන්න බැලුවේ නැහැ. අත්හරින එක මනසින්ම අත්හරගන්න ඉගෙන ගත්තා. අවසානයේ අපේ රූප වේදනා සංඥා සංකාර අත්හර ගන්න ඕන. ඊළඟට අපි මමත්වයේ අත්හර ගන්න ඕන නේද? මම කියන පුජ්‍යලය අත්හර ගන්න ඕන. මෙහෙම අත්හැරීම් මෙතහැරීම් එනවා ගැඹුරෙම. දැන් අල්ලගෙන ඉන්නේ පිටතට බණ ධර්ම ටික කියන්න ඕන කියලා තමයි අල්ලගෙන ඉන්නේ. ධර්මයේ තේරුම් කරලා දෙන්න ඕන කියන එක තමයි අල්ලගෙන ඉන්නේ. එහෙම උත්තාන කර්මයක් ඉතින් තියෙන්න ඕන පැවැත්මට. එහෙම අල්ලා ගැනීමක් තියෙන්න ඕන. බුදුහාමුදුරෝ හරි ඒ අදිෂ්ඨාන පූර්වකව තමයි වැඩ ඉඳලා තියෙන්නේ. බාර ගැනීමෙන් තොර. ඇයි බාර ගන්න නැතුව ඉන්නේ? ආයතන ටික. ඔය බාහිර බුද්ධියේ මනස රැක ගන්න ක්‍රමයක් තියෙන වෙනම, ආධ්‍යාත්මික සිත අවබෝධ කරවන ක්‍රමයක් තියෙන වෙනම. එතකොට අර බාහිර බුද්ධියේදී අපි ගොඩක් දේවල් කල්පනා කරලා සුභවාදී විදියට මේ මනසේ පවත්ත ගන්න ඕනේ. එතකොට අපි යටිසිත පවත්ත ගන්න අවබෝධ කර ගන්න විදියකුත්, බාහිර සිත පවත්ත ගන්න අවබෝධ කර ගන්න විදියකුත් කියන කාරණාව දෙකක්. එතකොට බාහිර පැවැත්ම සඳහා අවශ්‍ය කරන දේ බාහිර විදියක් තියෙනවා. ඒ විදියට ආධ්‍යාත්මික සිතට කරුණු කාරණා අවබෝධ කරලා යාව නිදහස් කරගන්න එක තව ක්‍රමයක්. ආධ්‍යාත්මික සිත මේ දරුවෙක් වගේ කියලා නේ බුදුහාමුදුරු පෙන්නන්නේ, වෙනම පුජ්‍යලේඛයා. එයාව දැනුවත් කරන්න ඕන, එයාව අවබෝධ කරවන්න ඕන. නැත්නම් එයා වැරදි මතවල, වැරදි අවබෝධයන්වල, වැරදි උපාදානයන් තුල තමයි වාසය කරන්නේ. මේ ඉඩම මගේ, මේ බංගලාව මගේ කියලා හිතාගෙන ඉන්නෝ මැරෙනෝ ඒකෙම උපදිනෝ පෙරේතය වෙලා. තේරුණා නේද? ඒහෙත උපදිනෝ ඈ පොල්වතු වල, රබර් වතු වල මෙන්න අම්මලා ඇවිදිනෝ, අම්ම දැක්කනේ මම පොල්වත්තේ කියලා කියනවන්න. තේරුණා නේද? පුතාට ලියලා දෙනවා, හිතෙන් අතාරින්නේ මේක මගේ කියලා අල්ලගන්නෝ හතර මායිම. තේරුණා නේද? ලේසි නෑ එහෙම හිතෙන් අල්ලගත්තම. ඔව්, අරමුණු වල අඩුවකට වැඩි තියෙන්නේ මේ අරමුණු වල තියෙන මේ ඔව් ගහණය වීම. ඒවයි තියෙන බර අඩු වෙන්නේ, බර අඩු වෙනවා. තරහ යෑමේ බර අඩු වෙනවා. ආවේගයන් වල බර අඩු වෙනවා. මෘදු බව වැඩි වෙනවා. අනතිමානී බව, මානේ නැති බව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කොච්චර හොඳයිද ඒකනේ? කොච්චර හොඳයිද? ඒවයි තියෙන අගය වැඩි ඔළුවට ගන්නේ නැහැ. තේරුණා නේද? ඒ වැඩි ඇඟට ගන්නේ නැහැ. තේරුණා නේද? හිතේ පටලවාගෙන නැහැ කිසි දෙයක්. ඇඟේ පටලවාගෙන නැහැ කිසිවක්. හාමුකං, ලොකුකං, නිකායවල්, මහානකං, එක එක තනතුරු, ඔය එකක්වත් ඇඟේ පටලවාගෙන නැති. ඒ නිසා එළියට ගියාම මිනිස්සු නිකන් හිතනවා මේ මෙහෙම කෙනෙක්ද කියලා. දැන් ගුවන්විදුලියේ බණහල ඉවර වෙලා මුණට ඇවිල්ලා ඒ බණ කිව්වේ ඔබ වහන්සේද කියලා අහනවානේ. අර ඒ වගේ මට්ටම තමයි. ඉතින් දැක්කහම මේ එහෙම බණක් කියනවායි කියලා හිතාගන්න බෑ. ඉතින් මොකද හේතුව? අපි එහෙම දේවල් ඇඟේ පටලවාගෙන නැහැනේ. නේද? ලොකු කං, අර කම්, මේකම් පටලවාගෙන නැහැ. සම්මුතිය ඉන්න වෙලාවට ඔව්, ඉතින් මේක හිතක් නේ තියෙන්නේ, දර්ශනයක් නේ තියෙන්නේ. මේම කෑම බිගම් පේලියක් එකම විදියට බෙදලා අපිට මේක කන්න දෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට, බුදු කෙනෙකුට, මාර්ගඵලලාභී කෙනෙකුට, පුතඥයෙකුට, කල්යාණ පුතඥයෙකුට, අමු මිත්‍යා දෘෂ්ටිකයෙකුට, යාචකයෙකුට නේද? ඔහොම ඔහොම කට්ටියක්ම තියෙන විවිධ අයගෙනල්ලා එකම දානේ අපිට හිතලා විවිධ අයට දානේ දෙන්න ඕන කියලා. මං අහන්නේ මේ එකම දානේ, එකම වෑංජන, එකම පළතුරු එක විදියටද වළඳන්නේ? නෑනේ, ඔන්න ඕකයි. ඒක නිසා වළඳනවා තමයි, පවතිනවා තමයි. හැබැයි ඒක වෙනස්. ඒක දකින්න ඕන. අර භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ තමයි. අර ගඟෙන් එකොට කරන්න ගෑල් ළමයි කර තියාගෙන ගිහිල්ලා එයා පැත්තෙන් තියලා එක්කෙනෙක් යන්නේ මේ ගෑල් ළමයට අනුකම්පාවට, මේ ළමයා ආශික ළමයෙක්, මේ අහපැත්තෙන් තියන්න ඕන කියලා. තව කෙනෙක් හිටියොත් එහෙම වෙන ආශාදයක් සඳහා කර තියාගෙන යන්න ගන්නටත් පුළුවන්කම තියනවා නේද? අපයෝජනය සඳහාත් ගන්න පුළුවන්කම තියනවා. තව කෙනෙක් ඊට දයානුකම්පාවෙන් සහෝදරයක් වගේ තමගේ මවක් වගේ නේද? එහෙම කියලා හිතලා කර තියාගෙන යන්න පුළුවන්කම තියනවා. ඉතින් ඒක නිසා මේ අර යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුල දක්නා විදියනේ වෙනස්. තේරුණා නේද? දැන් බලන්න ස්වාමි පුරුෂවරු තමන්ගේ බිරින්දෑවරු සියලු දෙනාම එකම විදියට නෙමෙයි දකින්නේ. සමහර ස්වාමි පුරුෂවරු ළඟ තමන්ගේ බිරින්දෑවට තියෙන මවකට තියෙන ගරුත්වය තියෙනවා. මවකට තියෙන ගරුත්වය තියෙනවා. මිතුරියක් ලෙස ආශ්‍රය කරනවා. ඈ හිතවතියක් වගේ කටයුතු කරනවා. ඉතින් සහෝදරියක් වගේ සලකනවා. ඉතින් ඒ වගේ එක එක තියෙනවා. සමහර අය තනිකර හිත යටින් වෛර කරමින් එකට ජීවත් වෙනවා. තමන්ගේ ජීවිතේ ඉන්න පරම හතුරා හැටියට, හැතිරිය හැටියට හිතමින් එකම ඇඳේ ඉන්නවා. ඉතින් මේක තමයි කියන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ද දෙන්නේ එක ඇඳේ ජීවත් වුණයි කියලා ඒගොල්ලෝ පවුලක් කියලා කියන්න බෑනේ. ඈ බට මම ලබන අවුරුද්ද වෙනකොට මම මේ විදියට උඹේ පලි ගන්නවා, මම උඹේ මෙච්චර වන්දි ගන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිස ඉන්නවනේ. වන්දින දවසෙ මහන්න තිබුණ ඩියෝස් එකේ වන්දිය කීයක් ගන්නවද කියලා. අන්න එහෙම අහලා තමයි මේවා කරන්න ඕනේ නේද? ඕ එහෙම අහලා තමයි ඒක කරන්න තිබ්බේ. ඒ නිසා අපිට ඒ සම්මුතියකින් කියන්න බෑ. ඒ සම්මුතියක් සියලු දෙනාම එක හා සමානව සිද්ධ කරනවා කියලා. එක කෑමක් හැමෝම එක වගේ කනවා කියන්න බෑ. ඒ වගේ කියන්න බෑ. ඒකෙන් ගොඩ නැගෙන අර්ථය කුමක්ද කියලා බලන්න ඕන. දැන් අපි පහර දෙන ගහන එක දැන් තහනම් කරලා තියෙනවා පාසල්වල. ඒකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ගුරුවරයෙක්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. ඒක හොඳ විදියට භාවිතා කරනවද නරක විදියට භාවිතා කරනවද කියලා. දැන් දරුවන්ට ගහන්න එපා, බනින්න එපා, දොස් කියන්න එපා කියලා රටවල නීති දාලා තියෙනවා. ඒක නිසා ළමයි වැරද්දටත් ඒ නිසා පෙළඹිලා තියෙනවා. ඒක ඒ චේතනාවත් එක්ක තමයි ඒක බලපාන්නේ. ඒ නිසා මේ මිනිස්සු සම්මුතියෙන් හරි වැරදි යොමු කරගන්න එක ඉතාම වැරදි. සම්මුතියෙන් ඒ හරි වැරදි යොමු කරගන්න එක ඉතාම වැරදි. ඒක පරමාදර්ශී පරමාර්ථයක් බවට පත් වෙනවා. දැන් බුද්ධ ශාසනයේ ඒක භික්ෂුවක් හත්සරයක් ඇවිල්ලා මහාන වෙලා තියෙනවා චිත්තහත්ත මේ කුමාරයා කියලා. ඒ වගේ නම මට මතකයි. චිත්තදත්ත හරි චිත්ත ඒ වගේ මේ කුමාරයෙක්. ඉතින් කෙනෙක් බලාගෙන ඉඳලා කියන්න පුළුවන් මේ මොකද්ද? මෙයා නියගේ කාලෙට ඇවිල්ලා මහාන වෙනවා. ආයි මේ වස්සාන කාලෙට ගිහින් වගා ගන්නවා. කට්ටිය බලන මේ මොකද්ද කියලා. නෑ ඒකේ ඒ ක්‍රියාවලියේ යම් කිසි කෙලවරක හොඳ නිමාවක් තියෙනවා. තේරුණා නේද? ඒ ක්‍රියාවලියේ යම් කිසි කෙලවරක හොඳ නිමාවක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒකේ චේතනාව, ඒකේ තියෙන ස්වરૂපය, ඒකේ තියෙන தત્ත්වය මොකද්ද කියලා තමයි අපි බලන්න ඕන. ඉතින් මිනිස්සෙක් සුවපත් වීම සඳහා සුවපත් වෙනවා නම් මිනිස්සෙක්ගේ මානසික සුවපත් භාවය ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ හැම කෙනාටම මේ නිදහස ලබා දුන්නා. ධර්මයේ තියෙන මිනිස්සෙක්ව අසහනයටපත් කරන්න නෙමෙයි, මන මානසික සුවපත් කරන්න. අපි මොකද කරලා තියෙන්නේ? මේ රෙගුලාසි ගොඩාක් දාගෙන මිනිහත් විඳවනෝ, අන් අයට විඳින්න දෙන්නෙත් නැහැ, අන් අයත් විඳවනෝ, කේලම් කියනෝ, උගුල්ලටවනෝ, යටි කූට්ටුකම් කරනවා, දියටින් ගින්දර ගෙනියනවා. ඊට පස්සේ දායකයා හාමුදුරුවන්ට වෛර කරනවා, හාමුදුරු දායකයට වෛර කරනවා. අපි පොඩි කාලේ හිතන මුන් තමයි අපිට රැට කන්න දෙන්නේ නැත්තේ නිදහසයි කියලා දායකයා කෙරෙහි. දවල්ට කන්න දෙන්නේ මුන් තමයි. ඒ වුණාට අපිට රැට කන්න දෙන්නේ නැහැ නේ මුන් කියලා කල්පනා වෙනවා නේද? ඒක මානව ස්වභාවයකින් බලන්න පුරුදු වුණා නම් නේ. මානව ස්වභාවිකව බලන්න. අන්න ඒක නිසා මේ සම්මුති ක්‍රමවේදයට බැලුවාම මිනිස්සුන්ට හරි වැරදි පැටලෙනවා. ගොඩාක් හිතට සමීපව බලන්න, හදවතට සමීපව බලන්න, හෘදයට සමීපව බලන්න. එතකොට ඒක දිහා එහෙම වෛර කරන සාධකයක් කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම කාරණයක් එහෙම සාධකයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් එක දරුවෙක් කිව්වා අපේ අම්මා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ගියා කිව්වා. ඒක නිසා මං අම්මත් එක්ක තරහයි කිව්වා. ඉතින් මං ගව තාත්තා හොඳයිද? හපුවේ නෑ. අපේ තාත්තා හරි වාසයි. හැමදාම බීලා හරි නපුරුයි. ගානවා බයිනවා. මං කිව්වා අම්මා සිය දිවි හානි කරගන්න නැතුව, මැරෙන්නේ නැතුව, අරුත් මරාගෙන මැරෙන්නේ නැතුව හරම කරපේක හොඳයි නේ බා. ඇයි ඒක හොඳ දකින්න බැරි? මං දැක්කේ ඒකේ හොඳ. තමන් මැරෙන්නේ නැතුව, ඒ මිනිහා හොඳ නැති නිසා. ඒව නැත්තම් අර මිනිහත් මරාගෙන මැරෙන්නේ නැතුව, එක්ක අර මිනිහා මරලා හිරේ යන්නේ නැතුව. ඈ බලහන් ඉතාලම හොඳ දෙයිනේ කොල්ලෝ කරලා දෙන්නේ උඹේ අම්මා. ඇයි? කිසිම හානියක් කරන්නේ නැතුව එයාට හොඳ නැති නිසා එයා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා තියෙනවා. ඔයගේ තාත්තා සැර නිසා, දරුණු නිසා, බීමත් නිසා. ඉතින් හොඳයිනේ. ඉතින් ලස්සන දකින්නනේ නේ අපි ඇහැ පුරුදු කරගෙන. කොල්ලාගේ හිත හැදුනා. කොල්ලා එදා ඉඳලා ටිකක් ඒක සුබවාදීව බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔය අරාබිකරේ ගිහිල්ලා දුක් විඳින කාන්තාවක් කතා කළා. මං ඇහුවා ඇයි මේ රට දාලා ගියේ? අනේ හාමුදුරුවනේ මිනිහා එක්ක ඉන්න බැරි කමටමයි. අපායට වුණත් කමන්නේ. ඒ කියන්නේ මේ වචනේම පාවිච්චි කළා. මට අපායට වුණත් කමන්නේ යන්නයි උමනාව තිබ්බේ. දැන් මන් නිදහසේ බණ ටික අහනවා. ඇයි? මිනිහා බීලා බීලා මල පෙරේතෙක් වගේ ගන්ධස්කාරයෝ ගෙදරට ආවම ওই මිනිහා ළඟ ඉන්න පුළුවන්ද? හැමදාම ප්‍රාර්ථනා කළාලු මට අපායට උණක් කමන්නේ ඉක්මනට යන්න ලැබෙන්න කියලා. හොඳ දෙයක් නෙමේද? අර මිනිස්සයාට හානියක් කරන්නේ නැතුව, මොකවත් කරන්නේ නැතුව හිමිහිසරේ අර කොහේ හරි රටකට ගිහිල්ලා ඒ ගීපු තැනත් ඉන්න තැනත් හොඳයි කියලා කිව්වා. එහෙම කරදරයක් හිරියරයක් නැහැ කිව්වා. ඉතින් එතන ඉඳගෙන රස්සාවක් කරලා ලංකාවටත් අර මිනිහට බොන්නත් කීයක් හරියවලා බනට හිකුත් අහගෙන පාඩුවේ ඉන්නවා බලන්න. ඉතින් ඕක දැන් දරුවෙක් හැටියට වෛර කරන්න පටන් ගන්නවා. අපේ අම්මා අපිව දාලා රට ගියා. ඒක වැරදිනේ නේ. එහෙම නැත්තම් අපි හිතන මෝඩකමට ගියා කියලා. නෑ, මේ මිනිස්සුන්ගේ තියෙන ඒ දුර්වලතා නිසා, බේබදුකම් නිසා දරා ගන්න තියෙන හොඳම විසඳුම. තේරෙනවා නේද? හොඳම දේ, හොඳම විසඳුම තමයි ඒ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම දෙයක්ම මානසිකව බලන්න ඕන, මානසිකව බලන්න ඕන. එහෙම බැලුවම ඒක කිසි වරද්දක් නැහැ. තේරෙනා නේද? සුභවාදීටත් වඩා යථාවාදීව බලන්න ඕන. සුභවාදී කිව්වොත් අන්තයක්නේ. හැමදේම නිකන් සුභවාදීව බලන්න පටන් ගන්නවා. ඒක අසුභයක් තිබුණත් සුභවාදී. එහෙම නෙමෙයි. යථාවාදීව බලන්න. යථාවාදීව බලන්න. එතකොට ඒක එහෙම දෙයක් දකින්නට නෑ. එහෙම දෙයක් දකින්නට නෑ. යථාවාදීව බලන්න උත්සාහ කරන්න. දැන් අපේ මිනිස්සු හරි පුදුම මිනිස්සු ඉන්නේ. අපේ හාමුදුරුවෝ හැමදාම රැට බඩිකින්නෙන් ඉන්නේ. ඒක එච්චර අගයන්නේ නැහැ. ඒ වුණාට මුස්ලිම් මිනිස්සයා අර නෝම්බියල්ල එක දවසක් ඉන්නේක ඌට හරි ලොකු බලන්. ඒගොල්ලෝ හරියට ඉන්නවා ඒක හරි කියලා. ඇයි අපේ හාමුදුරුවෝ හැමදාම බඩිකින්නේ හිටියේ? ඕන තරම් ඉන්නේ. ඒක වටින්නේ නැහැ. ඒ නිසා සම්මුති කාරණාවන් ඔස්සේ බලන්න ගියාම ඒක සම්මුති පොතට අනුවම තමයි හරි වැරද්ද තීරණය වෙන්නේ. ඒ නිසා මානසිකව බලනවා කියන්නේ, මානසිකව බලනවා කියන්නේ වෙනම කාරණයක්. ඒ නිසා මානසිකව බලන්න ඕන. කොච්චර ලෝකේ දහම් තිබ්බත් සියලු දෙනාම මානසිකවත් බලන්න ඕන. කොච්චර ලෝකේ නීති පොත් තිබ්බත් සියලුම නීතිඥයොත් හැම දෙයක් දිහාම මානසිකවත් බලන්න ඕන. ඒකට හේතු වෙච්ච මානසික කාරණා මොනවද කියලා බලන්නටත් ඕන. ඒකනේ මානසික රෝග පිළිබඳව එහෙම පරීක්ෂා කරලා බලන්නේ. ඒ නිසා මානසික ස්වરૂපයකින් බලන්නත් ඕන. ඒසා කිසිදු කෙනෙකුට බුදුහාමුදුරු වැරදි කරුවෙක් කරන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මිනිස්සයව හදාගන්න බැලුවා. නෙවැරදි කරන්න බැලුවා. හැදුන්න නැත්තම් කරන්න දෙයක් නැහැ. බුදු කෙනෙකුටත් හදන්න බැරි නම් කාටවත් මේ ලෝකේ හදන්න
බැරි වෙනවා පින්නතුනේ.
ඒසා මානසිකව බලන්නත් අපි පුරුදු වෙන්න ඕන. ඒකට කියනවා ධර්මානුකූලව බලනවා. ධර්මානුකූලව කියන්නේ පොතේ තියෙන එකට අනුව නෙමෙයි. විශ්ව ධර්මය මානසිකව යථාර්ථවාදීව. ඒකට හේතු සම්පත් බලන්නට ඕන. එවනම් හේතු ප්‍රත්‍ය අපිටත් එහෙමයි. අපි තුලත් හේතු ප්‍රත්‍ය බලන්න ඕන. හේතු ප්‍රත්‍ය බලලා ඒකට අපේ මනසට උනත් අපි වෙනසක් ලබා දෙනවා. දැන් අපේ මනසට එකම තැනක ඉඳලා ඉවර වෙලා අපේ මනස නිකන් ඩල් වෙලා වගේ නම් අපි මොකද කරන්නේ? එයාටත් පොඩි චේන්ජ් එකක් දෙන්න ඕන. පොහේ හරි එක්කන් ගිහිල්ලා වටපිටාවක් පෙන්නලා පරිසරයක් පෙන්නලා ඇලක දොලක නාලා එයාටත් පොඩි චේන්ජ් එකක් දෙන්න ඕන. ඒ කියන්නේ අපිටත් අපි ආදරේ කරන්න බෑ. අපිත් අපි පිළිබඳව මානසික වෙන්න ඕන. ඈ හැමදාම බිත්ති හතරක් අතුරේ හිර වෙලා ඉන්න කෙනාව එයාට පොඩ්ඩක් එළියට යන්න සලස්සලා දෙන්න ඕන. එතකොට අපේ මනසටත් අපි යම් යම් දේ දෙන්න ඕන. එතකොට මනසට කොහොම හරි පීඩා විඳින දේවල් දෙන්නේ නැතුව මනස සුවපත් කරවන්න පුළුවන් නම් ඒක සුවපත්තාවය සඳහා ඒක භාවිතා කරගන්න පුළුවන්. තමන්ට අහිත පිණිස පවතිනවා නම් අනර්ථ පිණිස පවතිනවා නම් ඒක වැරදි. හිත පිණිස පවතිනවා නම් යහපත පිණිස පවතිනවා නම් ඒ ඕනම දෙයක් හොඳයි. ඒක ධර්මයේ පෙන්වන්නේ සමහර වෙලාවට විස වර්ගත් බෙහෙත් වලට එකතු කරගන්නවානේ. තේරෙනා නේද? ලෝකේ වැරදි කියලා හිතන සම්මතයක්. නමුත් එකතු කරගන්නවා. නමුත් එහෙම එකතු කර ගැනීමේදී එකකින් යහපතක් එකතු වෙනවා පෙන්වතුනේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අම්බපාලිල මහාන වෙනවා. තේරෙනා නේද? පටාචාරල මාන වෙනවා. අඟුලිමාලල මාන වෙනවා. දැන් කුඩා දරුවෝ මහාන කරන එක වැරදි කියලා මහා කෑ ගැහිල්ලක් ගස්සනවා. ඈ ඒ කුඩා දරුවෝ අර මහාන ජීවත් කරව ගන්න බැරුව ගඟට දාන එක පිළිබඳව වැඩ කෑ ගහන්නේ. ඉතින් ඒ දරුවාට රැකවරණයක් අධ්‍යාපනයක් ආරක්ෂාවක් පන්සලට ගියම මාන වුණාම ලැබෙනවනේ. ඉතින් කොච්චර වටිනවද? ඉතින් තමන්ට හදා ගන්න පුළුවන් නම් ඒ අම්මා හදා ගන්න ඕනේ. එතකොට ගොඩාක් භික්ෂූන් වහන්සේලා ඉන්නේ මේ පෝසත් පවුල් වලින් ආපු අය නෙමෙයි. තාම අගහික කාම් තියෙන දුෂ්කරතා තියෙන මේ පසුබිම් වලින් ආපු උදවිය. තේරුණානේ? දැන් අපි නම් ටිකක් දැනුම් තේරුම් බවට පත් වෙලා සත්‍ය සොයා ගැනීමේ අදහසින් මහාන වෙච්ච අය. පොඩි කාලේදීම තල්ලු කරන්නේ පුතේ බන්දලේ කාලේ ඉඳපන් ගිහිල්ලා කියලා. ටිකක් ඉද අධ්‍යාපනය හරි ලබාගෙන කාල බිල හිටපන් පුතේ මේ ගෙදර දුෂ්කරයි නේ කියලා. එතකොට මේ රට කොයි බහරි මනසේ දුෂ්කර වෙලා තියෙන්නේ. නිර්මාණශීලී නෑ, අඥානයි. ගේ හදාගන්න දන්නේ නෑ, ගෙයක් ප්ලෑන් කරගන්න දන්නේ නෑ. ඒක ප්ලෑන් කරලා එක්කෝ කවුරු හරි ගෙයක් හදාගන්න ඕනේ කියලා කිව්වහම ප්‍රාදේශීය සභාවක් හරි පළාත් සභාවක් හරි ප්ලෑන් එකක් ඇඳලා දෙන්නේ. ඒවට සහයෝගයක් දෙන්නේ. මේ රටේ දේශපාලනයක් නැහැ. දේශපාලනයක් නැහැ. මිනිස්සු හිතන්නේ ඡන්දෙ ඉල්ලන එකට තමයි දේශපාලනය කියන්නේ කියලා. ඒකට නේද ඔයත් හිතන්නේ? ඡන්දෙ ඉල්ලන එක තමයි දේශපාලනය කියන්නේ කියලා. දේශපාලනය කියන්නේ ඡන්දෙ ඉල්ලන එක නෙමෙයි. රටක් ලස්සනට පාලනය කරන එකට දේශපාලනය කියන්නේ. ඒකට බණ ධර්ම කියනවා කියලා කියන්නේ මොකද්ද? බණ ධර්ම කියලා කියන්නේත් ඔය මොනවා හරි දේශනා කරනව නෙමෙයි. තමන් ඒ තුලින් පරිවර්තනය වෙන්න ඕන සුභවාදී අන්දමට. නිරෝධයට, නිර්වාණයට පරිවර්තනය වෙන්න ඕන. එවන් වූ පරිවර්තනයක් තමයි පිළිතුනේ මේ අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් පිළිතුනේ තමන්ගේ හිත බලන්න සත්‍ය සොයාගෙන යන හිතක්ද තියෙන්නේ කියලා බලන්න. සත්‍යයට බයේ මුළු ගැන්වෙන හිතක්ද කියලා බලන්න තියෙන්නේ. ඉස්සරහට මෙයාව යොමු කරගන්න හරි අමාරුයි. හැබැයි හොඳ නුවණක් අවදියක් තියෙන්න ඕන. ගොඩාක් කල්පනා කරන්න ඕන. මම මේක අවබෝධ කරගන්නවා මිස පසුබට වෙන්නේ නැහැ. ඒකට කියන්නේ අත් නොහරින වීරිය. මොනම හේතුවකින් අත්හරින්න බෑ. ඒ කියන්නේ මරණය කියන එක ඉස්සරහා පෙනුනත් අත්හරින්නේ නැති වීරියක් තියෙන කෙනෙකුට තමයි සියල්ල අත්හරින්න පුළුවන්. දැනත් මාරයක් ඉරක් අඳිනවා අපි ඉස්සරහට යනකොට, මෙතනින් එහා පැනනොත් උඹට මරණය කියලා. එයා ධර්මයේ සත්‍ය අවබෝධයේදී ඒ ඉරත් පනිනවා. මාරයන් දොත් ඉතක ඉරක් ඒකම ඉර, ආයේ වෙනසක් නැහැ. ඒකත් පනිනෝ යා. අන්නයා තමයි විශ්වාසිකයා වෙන්නේ. අන්නයා තමයි සත්‍ය අවබෝධීය තැනත්තා වෙන්නේ. ඔයත් මරණයේ කඩිර පහු කරලා දින්නේ. ශරීරයෙන් නෙමෙයි මනසින් මරණයේ කඩිර පහු කරලා දින්නේ. ශරීරයෙන් ඉතින් පහු කරන දවසට ආයෙන්නේ නැහනේ. නේද? ශරීරයක් නැතුව වාසය කරන්න. උපත මරණය දෙකම අත්හරින්න, ඉක්මවන්න. ඊට පස්සේ ශරීරයට අයිතිකාරයෙක් නැහැ. නමක් නැහැ. නමක් නැති පුජ්‍යලයක් වෙන්න. තාම නමක් තියෙනවද? මම නැති බව කියලා කියන්නේත් එක්තරා විදියක දැනෙන දෙයක්. මම ඇති බව කියලා කියන්නේත් වේදනාත්මකව දැනෙන දෙයක්. මම ඇති බව කියන එක ටිකක් බරයි, ගොරෝසුයි, තදයි. මම නැති බව කියලා කියන්නේ බර නැහැ, තද නැහැ, ගොරෝසු නැහැ. අන්නේ හැබැයි මේ දැනීම් දෙකම දැනෙනවා. දෙකම වේදනාවක් වගේ දැනෙනවා. මේකෙන් සුව වේදනාවක් දැනෙනවා. හැබැයි මේ සුව වේදනාව අර බර වේදනාත්මක වේදනයක් නෙමෙයි. ඔබේ හිතෙන්මයි මේක සකස ගන්න තියෙන්නේ. ධර්මානුකූල කරගන්න තියෙන්නේ ඔබේ හිතෙන්මයි. මේ දේශනා සියල්ල සිදු කරන්නේ ප්‍රඥා විමුක්තිය සඳහා, චේතෝ විමුක්තිය සඳහා, නිරෝධය සඳහා, බැඳීම් රහිත බව හෙවත් නිර්වාණය සඳහා. බැඳීම් රහිතයි කියලා කිව්වාම දැන් මේ පින්නතුන් වටහා ගන්නෑ, පටලවා ගන්නෑ. ගැටීම් සහිත තැනක් කියලා එතන. බැඳීම් රහිතයි කියලා කියන්නේ පින්නතුනේ ගැටීමට, ගැටීම හටගන්නේ බැඳීම තුලින්ම තමයි. ගැටීමක් යනුද බැඳීමකි. එහෙමනම් බැඳීම් රහිතයි කියන්නේ ඇලීම් ගැටීම් දෙකටම පාවිච්චි කරන වචනයක්. ඇලීම් ගැටීම් දෙකම තුල පවතින්නේ බැඳීමක්. අන්නේ බැඳීමයි ලියා ගන්න ඕන. තේරුණා නේද? දැන් වෙනදා බැඳීම එකක් ගැටීම එකක් නෙවෙන් කරලා ගත්තේ. දැන් ඔබ එක මල්ලට දාන්න මේ දෙකම. ඇලීම් ගැටීම් යනු බැඳීමයි. ගැටීම් කියන්නේ බැඳීමයි. පැහැදිලිනේ? බැඳීමක් නැති තැනක ගැටීමක් නැහැ නේ. කරුණු කාරණා අවබෝධ වුණා නම් අපේ මනස නිශ්චල වෙනවා. අපි වැරදිලා කාගෑරි සෙරප්පු දෙකක් දාගෙන යනවා. හැබැයි තමන්ගේ සෙරප්පු දෙක වගේමයි. මගේ කියලා දාගෙන එනවා. කවුරු හරි ඉල්ලගෙන එනවා ඔය සෙරප්පු දෙක මගේ කියලා. කොහෙද ඔයාගේ සෙරප්පු දෙක? මේක මගේ කියලා මෙයා පොඩි රණ්ඩුවකටත් එනවා. ඊට පස්සේ අවසානයේ ඔක මැද මම මේ අකුරක් ලියලා තියෙනවා. මගේ නමේ මුල් අකුර ලියලා තියෙනවා ඔක යට බ්ලේඩ් එකකින් කපලා. හා බලමුකෝ කියලා ගලවනවා. ගලවල බැලුවම තියෙනවා එහෙම අකුරක්. එහෙනම් මේක මගේ නෙමෙයි. දැකනේ ටග්ගලා තේරුණා නේ? ටග්ගලා තේරුණා. හැබැයි මෙතර මේ තා පොඩ්ඩේ වලියට. අරය පෙන්නු අයිතිය. අන්න ඒ වගේ මාරය අයිතිය පෙන්නනවා. හැම තිස්සෙම අපිට පෙන්නනවා අයිතිය. එයාගේ ආගේ ආගේ මේ දේවල් එයාගේ කියලා. එතකොට අපිට මොකද කරන්න තියෙන්නේ? හිත හදාගන්න. ඕ එයා එනම් වාටයි දෝක ගන්න. ඔකේ ගන්න. මම මේවා අනුන්ගේ කියලා හිතන්නෙත් නෑ, මගේ කියලා හිතන්නෙත් නෑ. පරිහරණයක් තියෙනවා එච්චරයි. අර භෞතික විදියට පිරිසිදුව තිබුණාම කෙනෙකුට කෙනෙක්ගෙන් අර බලපෑමක් නැතුව තර්ජන ගර්ජන නැතුව ජීවත් වෙන්න පුළුවන් එච්චරයි. නැත්තම් කාගේවත් තැනක අපිට ඉන්න බෑනේ. ඉන්න බැර නම් ඵලයන් කියලා කියනවනේ. ලෝකත් ස්වභාවයෙන් අපි අරගෙන නැහැ මේවා. ප්‍රාදේශී ස්වභාවයෙන් පළස් ස්වභාවයෙන් ගත්ත දේවල් කියලා හිතාගන්න. තේරෙන්නේ ඉඩ කඩන් ගෙවල් දොරවල් ඔක්කොම ස්වභාව ධර්මයෙන් අපිට ගන්න බෑ. ස්වභාව ධර්මට අපි ගෙව්වෙත් නෑ. අපි ජලයට ගෙවන්නෙත් නෑ. ජල සම්පාදනයට ගෙව්වට ජලයට ගෙවන්නේ නෑ. දැන් බලන්න මේ වචනේම අර්ථය. ජල සම්පාදනය ජලය බෙදන්න අය නෙමෙයි, ජලය සම්පාදනය කරන අය. ජලයට ගෙවන්නේ ජල සම්පාදනයට ගෙවන්නේ. සම්පාදන කොටස ගෙවුවට අපි ජලයට ගෙවල නැහැ. එවන මේ කරුණු කාරණා පින්නතුනේ හොඳින් විමර්ශනය කරන්න මූලික අවස්ථාවේදී අමාරුයි අපහසුයි. හැබැයි මේ ගැටලු ටික ලිහාගෙන ඉස්සරහට ගියාම ධර්මයේ තරම් මිහිරි මනහර ලස්සන දෙයක් තවත් නැහැ. ඒ වගේම තමන්ට මරණයේදී පිහිට වෙන දෙයක් නැහැ. ඒ වගේම සසර සුගති ගාමී කරන වෙන දෙයක් නැහැ දහම තරම්. පින්නතුනේ මේ එක දේශනයක් අහනවා කියලා කියන්නේ සාංගික දානයකට වඩා කුසල. මේක එක ධර්මදේශනයක් අහනවා කියලා කියන්නේ ඒ තුලින් තමන්ගේ දෘෂ්ටි කීපයක් හරි කඩාගෙන තමන්ගේ හිත සැහැල්ලු කරගන්නවා කියලා කියන්නේ අසදෘශ මහා දානයකට වඩා පිං කුසල් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිළිතුනේ සුළු මොහොතක් මෛත්‍රී විහරණයට සිත ගන්න පුළුවන් නම් එයා සිව්පසේටත් බුදුහාමුදුරන්ට හම්බෙන සිව්පසේටත් එයා හිමිකම් කියනවා. එවන පිළිතුනේ අද මෛත්‍රී විහරණයට ඔබ සුළු මොහොතක් හරි මේ දේශන අහගෙන ඉද්දී එනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සිව්පසේට වුණත් ඔබ අයිතිවාසිකම් කියලා මේ මොහොතේදී. හැම දිනාටම සත්‍ය අවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දානමය පුණ්‍ය ධර්මයන්, ඒ වගේම පින්නතුන්ට ගිලම්පසමය දානමය පුණ්‍ය ධර්මයන් සිද කරමින් ධර්ම දේශනහ දායකත්වයක් දක්වමින් අද කටයුතු කරනු ලබන්නේ ශ්‍රියා පෙරේරා පින්වත් මහත්මිය විසින්. එතුමියට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සද්ධර්ම අවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරමුණු බවට පත්වන්නේ මේ මාස 17 වන දින යෙදෙන එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සද්ධර්ම අවබෝධයත් එතුමියට ලැබේවා කියන උතුම් අදහසින් තමයි ධර්ම දේශනා පින්කම සිදු කරන්නේ. එතුමියට වහවහා සත්‍ය අවබෝධයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාතරින් සමුගත් කේ ඇල්පිනෝනා මෑණියන්ටත්, මාටින් පෙරේරා පින්වත් පියාණන්ටත්, කරුණා පෙරේරා සහෝදරිය ඇතුළු අප නමින් ජන්මාන්තරගත වෙන්නට යෙදුණු සියලුම ඥාති මිත්‍රාදී හැම දෙනාගේම සසර ගමන සුගතිගාමී වේවා. සද්ධර්මයේ මුණ ගැසේවා, නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ගෞරවනීය ආනන්ද ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය සද්ධර්ම සේවා කටයුතු කිරීමට අවශ්‍ය කරන පරිසරය තව තවත් සැලසේවා කියලා ප්‍රාර්ථනාවත්, ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන අප සෑම සිළු දෙනාටම නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සද්ධර්ම අවබෝධයත් සලසා ගැනීමට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩේවා සැලසේවා කියන උතුම් මෙත් සිටිවිලි සමුදායක් පෙරදැරි කරගෙන උපන්දිනය 17 වෙනිදා යෙදෙන පින්වත් ශ්‍රියා පෙරේරා පින්වත් මහත්මිය විසින් අද දායකත්වය දැක්වුවා. එතුමියගේ සීලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු තං සදාති. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයාකතං අච්ඡයං කමමේ බන්තේ පූරි පඤ්ඤ තථාගත. අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික, අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච. අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සම්සමයි.